නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ මෝහෝ කෝ ආඋසෝ අන්ධකරණෝ අචක්ඛු කරණෝ අඥාන කරණෝ පඤ්ඤා නිරෝධි කෝ විඝාත පක්ඛිනෝ අනිබ්බාන සංවත්තනි කෝ තීති ශද්ධහ බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් භාවනා වැඩමුළුවකේදීලා ගත කරන්නාට වෙලි දවසයි දේශනාවලියත් එක්ක බලනකොට අපි ඉන්නේ 6 වෙනි දේශනාවේ අපි මේ දේශනාවලිය සඳහා අත වශයෙන් මිශ්‍රයන් කියාගත්තේ අංගුත්තර නිකායතික නිපාය සඳහන් වෙන ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රය අපි එකට ආජීවක ශාวก සූත්‍රය කියලා අවත්තානුකූල නම තියාගත්තා. ඉතින් anu අපි පසුගිය දවස් කීපෙම උත්සාහ කළේ ඒ ධර්මයක තියෙන ස්වකහාත ගුණය කොහොමදයි තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්නේ කියන එක බලාගන්නයි. ඉතින් ඒ සඳහා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්න කරන ආජීවක පරිබ්‍රාජකයාට ආජීවක ශ්‍රාවකයාට ඒ කියන්නේ ගෘහපතියෙක් පුත්‍රජාන මහන්සියගේ ශාසනයේ වැඩ කරන උපාසක කෙනෙක් නෙවෙයි නිගණ්ඨනාත පුත්‍රගේ ශාසනයේ උපාසක කෙනෙකුට මතක් කරලා දෙනවා යම් ධර්මයක් මනාකොට දේශනා කළා කියලා කියන්න නම් ඒ ධර්මයෙන් යම් කිසි කෙනෙක් කටයුතු කරනකොට රාගය දුරු වෙනවා නම් දෝෂය ද්වේෂය දුරු වෙනවා නම් මෝහය දුරු වෙනවා නම් ඒකට ඒ මනාකොට දේශනා කරන ලද්දක් යයි කීමට තරම් වෙනවද වටිනවද කියන ප්‍රශ්න අහනවා. එතකොට ඒ ආජීවක ශ්‍රාවකයා කියනවා යම් ධර්මයක් අනුගමනය කිරීමෙන් රාගය දුරු කිරීමක් ද්වේෂය දුරු කිරීමක් මෝහය දුරු කිරීමක් වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඒකට ස්වක්ඛාතයි කියලා කියන වටනවා මනාකොට දේශනා කරන ලද්දක් කියලා කියන වටිනවයි කියයි. අනේ ඒ සාකච්ඡාවයි මේ සූත්‍රයේ මුල් කොටහේ සාකච්ඡා වෙන්නේ. අනේ ඒකෙදී අපි මේ යම් ආකාරයක රාගයේ ද්වේෂයේ මෝහයේ ආදීනව දැකලාද අපි මේවා දුරු කරන්නේ. හැම කෙනාම මේව ගැන කතා කරාට කොච්චරක් ඒක පිළිබඳ සංවේගයක් ඇති වෙලා තියෙනවද කියලා දැනගන්න අදහසයි. තවත් සූත්‍රවලින් උද්දෘත කරගෙන අපි පසුගිය ඊයේ කතා කරමින් හිටියේ මෝහය අවිද්‍යාව මෝහ අන්ධකාරය එහෙම නැත්නම් නොදැනීම අපි දුරු කළ යුත්තේ ඒ මෝහේ ඒ අවිද්‍යාවේ මොන නරකක් නිසාද මොන ආදීනවයක් නිසාද කියන කාරණාව. ඉතින් අපි උත්සාහ කළා ඒ මෝහේ තියෙන තමන්ට අනුන්ට කරදර කරන ගතිය මෝහේ තියෙන කායික වාචසික මානසික දුස්චරිත කරන ගතිය තමන්ට අර්ථ සිද්ධියක් අනුන්ට අර්ථ සිද්ධියක් දෙපාර්ශ්වයට අර්ථ සිද්ධියක් නොකරන්නා වූ ගතිය ආදීනව දැකලා මේ නිසා අපි මේ මෝහය දුරු කිරීමෙන් තොරව මොන බින්ගම කරත් මොන හොඳ වැඩේ කරත් අවසාන ඵලය කොහෙන් හරි ඉඳුල් වෙනවා. එහෙම නැත්නම් අවසාන ඵලයට අර මෝහය ඉහෙඳ තියෙන ගතියක් තියෙනවා. කිරි කලයකට ගොම කඳුලක් දැම්මා වගේ. ඒක නිසා අපි කවදා හරි මේ මෝහය දුරු කරන තාක් කවදාකවත් ඒ සංසාරෙන් ගැලවීමක් සංසාර රෝගයක මිදීමක් එහෙම නැත්නම් මේ දුකෙන් අත් මිදීමක් කරන්න බෑ. ඒ නිසා ඒක ඉස්සල්ලාම කාරණා වශයෙන් මෝහයේ තියෙන මේ භයානකකම ඉත්‍රි පැත්‍රි වැඩෙන පිළිකාවක් වාගේ පේන්න නොතිබුණාට ඒක මුල් දුවන රෝගයක්. ඒ නිසා අපි ඒකේ කාරාතිරම ගැඹිරත්වය තේරුම් ගන්න. මේ තේරුම් අරගත්තට පස්සේ මේ මෝහය දුරු කිරීමේ කටයුතු කරන කොටත් ඉතාමත්ම ගොරෝසු ගාක්ම ඝනබහල කාටත් අනදර කරන ගොරෝසු මෝහය කායික දුස්චත්ත වචී දුස්චත්ත කරන මෝහය අපි සීලයක් අරසා කිරීමේ අනුන්ට අභයක් දීමේ බය නොදීමට අදිෂ්ඨාන කිරීමේ යම් ප්‍රමාණයකට තදමාරු කර ගන්න පුළුවන්. නමුත් ලෝක ජනතාව දිහා බලනකොට සීල් රකින්න පිරිසට වැඩිය සීල් නොරකින්න පිරිස වැඩි නිසා ගොඩක් ආනිසංස ලබන්න පුළුවන් වුණත් ප්‍රායෝගික වශයෙන් බලනකොට සීලය පොදුවේ එච්චර අගයීමකට ලක් වෙලා නැහැ. ඒ වගේම එක එක්කෙනෙක් වශයෙන් අපි අරගත්තත් අපි මේ ගත කරන ජීවන රටාවේදී කොච්චරක් දුරට සීලෙන් ශිෂ්ටාචාර වෙන්න හික්මෙන්ට ඉන්දියා සංවර කරගන්න පිළිවෙලද කියලා බැලුවොත් අපි තාමත්ම අව탁සීරුවක් තියෙන සීලේට එහෙම නැත්නම් පහත් කොට සැලකීමක් තියෙන සීලේට මිනිසා අපි බලාපොරොත්තු නැති විදිහට අපිට තරම් නොවන විදිහ නවනින්දාවට ලබන්න වෙනවා මේ සීලයේ අඩුපාඩුකම් සිදු වෙනකොට. නමුත් එවැනි කැපී පෙනෙන ආදීනව තිබුණත් සීලයට පෙළඹෙනවා ඉතාමත්ම කලාතුරකින් පෙළඹිච්ච ඇත්තෝ අදි සීලයට පෙළඹෙනවා ඊටත් වැඩිය අඩුයි. සීලයට ගියේ එකනා ඒ සීලය මේ සාවිශාල බාහිරේ තියෙන ගොරෝසු මෝහයක් කපන බව දන්නවනම් සීල වැඩ බහා තබලා ඒ සීලය අදි සීලයක් බවට පත් කරගන්න උත්සුක විය යුතුයි. නමුත් ඒක සිද්ධ වෙන්නේ තාකට මන්ද වේගීව මොකද හේතුව අපි සීලයට වැඩිය අනිත් දේවල් ඉස්කල උසස් කළ සල්කන නිසා. යම් කිසි කෙනෙක් මේ සීලයේ තියෙන උත්කෘෂ්ඨ ගැඹීර වටිනාකමත් ඒෙන් දුරු කරන ගොරෝසු මෝහේ තියෙන ආධිනවක් දන්නවනම් ඒ සීලේ එන්නෙන්ද අදි සීලයක් වඩා උසස් සීලයක් ප්‍රණීත සීලයක් වඩපත් කරගනීවි. අන්න එහෙම කරනකොට ඒ කෙනාට තමන් වකින සීලය නැත්නම් මේ කායික වාචික දුස්චත්තවලින්ගත වෙන්වගත කරනදී හිත හදන් නැතුව කාය වචන දෙකේ කවදාකවත් නිෂ්ඨාවක් ලබන්න බැරි බව තේරෙනවා. භාවනාවකින් තොරව සීලේ පරිපූර්ණත්වයකට යන්නේ නැහැ. ඒ නිසා අදි සීලයක් කාය වචන දෙක වඩ වඩාත් කීකරු කරගන්න, ශීතල කරගන්න, ශිෂ්ටාචාරගත කරගන්න, මහාත්මගත බවට පත් කරගන්න උනන්දු කරන එකට මේ මනෝද්්වාරයට අත නොතබා මේ කාය වචී ද්වාර වලින් පවණක් මේ කරන්න බැරි බව තේරෙනවා. නිසා ඒ පුදුරට අනිවාර්යයෙන්ම ඒ භාවනාවට අත තියන්න වෙනවා. භාවනාවට අත නොතබා සීලේ වමන සුද්ධ කරන්න හදනකොට රීකන්ඩිෂන් කරව කාර්යයක් කරන පිට පේන්ට් එක ගන්න එක විතරයි කෙරේ. එන්ජින් එක පරණයි, ශැෂිය පරණයි. නමුත් ඔය දිරච්ච පිට පේන්ට් එකේ ඉල්ලෙච්ච තැන් වල ප්ලාස්ටර් කෑල්ලක් ගහලා හොඳට පේන්ට් කරලා තියන්න පුළුවන්. පෙනුම විතරක් හැදෙනවා. නමුත් එන්ජින් එක ඇතුලේ කිසි වෙනසක් වෙන්නේ නැතුව වගේ සීලයෙන් බාහිර දේ කෙරුවට අභ්‍යන්තරගත හිත හදාගන්නවා. ඉතින් එතකොට මේ සීලය අද සීලයට පත් කරන කෙනාට නැත්නම් මෝහේ ඊට වැඩිය අඩිය මට්ටමේ යබුරෙන් කපා හරින්න ඕන කෙනාට කලීරි භාවනාවට භාවනා ශීෂ්ඨී එකාංශයක් වෙන සමත භාවනා ඉදිරිපත් කළා තියෙනවා. මේ සමත භාවනාව භාවනාවේ දොරවිවෘත කිරීමක් වශයෙන් ප්‍රවිෂ්ඨයක් වශයෙන් ඉදිරිපත් වෙන මේ සමත භාවනාවේදී ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ නීවරණ මට්ටමේ තියෙන මෝහය දුරු කරන එකයි. නීවරණ මට්ටමේ තියෙන මෝහය දුරු කරේ නැත්නම් ඒකෙන් සිදු වෙන ආචීනවයක් තමයි අද අපි අර දවසේ මාතෘකාවසෙන් මේ ආජීවික සූත්‍රයේ කොටසක් නොඋනට ඒ ආනන්ද වර්ගයේම මුලින් සඳහන් චන්න පරිප്രാජක සූත්‍රයේ සඳහන් වෙන ආනන්ද සාංශ සඳහන් කරපු වචනයක් තමයි මෝහකෝ ආවුසෝ අන්ධකරණෝ. මේ මධ්‍යම ප්‍රමාණේ නීවරණ මට්ටමේ තියෙන මෝහය මිනිසයා අන්ධ කරන අචක්කු කරනෝ ඇස්තික මකනෝ. එහෙම නැත්නම් පෙරදක්ම ඉදිරි ගමන සම්පූර්ණ මුවා කරනවා. ඒ වගේම අඥාන කරනෝ මාස ලෝක දැනුම් පැත්තේ ලෝකායත දැනුම් පැත්තේ මොනතරම් උසස් විභාග පාස් කරත් මොනතරම් සම්මාන ලාභ සත්කාර ලැබුවත් ඒ මනුෂයාගේ මේ නීවරණ ධර්ම නිසා ඒ පුද්ගලයා මොට වෙච්ච පීයක් වාගේ එයාගේ ප්‍රඥාව ඊටාමත්ම මොට්ට තත්වයකට මොට තත්වයටපත් කරනවා අඥාන කරනවා පඤ්ඤා නිරෝධිකෝ මනුස්ස මොලේක තියෙන පුළුවන් උපරිම ප්‍රඥාව මලකඩ කන මොලේ කවදාකවත් පූර්ණ වශයෙන් අවදි වෙලා පූර්ණ ශක්ති මානව මානසිකතේනවා පූර්ණ ශක්ති කද්දාක අපි පෙන්න දෙන්නේ මේක තමයි නීවරණ වලින් කරන වැඩි ඒ වගේම විඝාත පක්ඛිනෝ මේ මනුෂ්‍ය කොච්චර කීය සුභ සිද්ධිය ගැන හිතුවත් මනුෂ්‍ය කොච්චර තමන්ගේ දරුවන්ගේ අම්මගේ තාත්තගේ දුවා දරුවන්ගේ යාළුවන්ගේ මිත්තන්ගේ සුභ සිද්ධිය බැලුවත් මේ මනුෂ්‍ය දැන නොදැන හැම කිනාටම විනයක් කටින් ඒ තමයි ඒ ප්‍රඥාව නැති කමේ නීවරණ ඇති කමේ මෝහය කලවලා නැති දාපු නැතික මේ විඝාතපක්ඛිනෝ ඝාතනේ කියලා කියන්නේ මරණය කියන එකයි විඝාත කියලා කියන්නේ තදබල දුක් ඇති කරනවා මොකද මේ පුද්ගලයා කරන වැඩවලට දැන නොදැන මෝහය මේ මධ්‍යම මට්ටමේ රැස් වෙන නිසා අනිබ්බාණ සංවත්තනිකෝ කරන හැම දෙයක්ම නිවනට විරුද්ධ වෙනවා නිවන ගැන කතා කරනවා නිවන ප්‍රාර්ථනා කරනවා අනේ අපිට නිවන් ලබා ගන්න ඕනේ කියලා කියනවා. කිව්වට මොද කරන කියන හිතන හැම දෙයකින්ම නිවන ගමන් කරන පැත්ත නෙවෙයි අනිත් පැත්තට යන්නේ. මේක කවදා හරි කෙනෙකුට තේරෙන්නේ ඒ සාර්ථක විදිහට නිවන ධර්ම දුරු කරලා අරමුණක්. උදාහරණයක් වශයෙන් ආනාපාන සතිය අරමුණ. අතින් බින්දීම හැකිලිම එහෙම නැත්නම් සමතේට ගැන සම 40 කර්මස්ථාන කොයි එකක් හරි හොඳට මුදුන්පත් කරගෙන උපචාර සමාධියට හෝ අර්පණා සමාධි මට්ටමට ගියා නම් අනේ එදාට තේරෙනවා අපි මෙතෙක්කල් කෙලෙස් වලින් පීඩා ලැබෙමින් නීවරණ වලින් නිතර බැටකමින් ගත කරපු මේ தත්වෙන් తాවකාලිකව මිදිලා ඉදිරිපත් කරගත් අරමුණට සම වැදිලා දැශගෙන ගත කරනකොට මොන තරම් සාන්තියක් තියනවද මොන තරම් පෙරදක්මක් තියනවද කියන එක ඒ සමත මට්ටම සාර්ථක වෙච්ච යෝග අවචරයට වැටෙනවා කොච්චරද කියනවනම් සර්වඥාංශ 15 වෙනි ඉස්සරලා මේක තමයි මනුස්ස ලෝකයේ ලැබිය හැකි උත්තමම සැපත කියන එක තමයි ඒ ධ්‍යාන සමත භාවනාව බොහෝම ශ්‍රේෂ්ඨ කළ සලකලා ඒ අතන තුන් කල් දක්නා ඉස්සින්නාස්ලයි කියලා එහෙම නැත්නම් සාමිවරු ගුරුදේවයන් වහන්සේලා කියාගෙන රාජ්‍ය අනුශාසනා කරමින් ගත කරලා තියෙන මේ නීවරණ දුරුවන් කරලා මධ්‍යම ප්‍රමාණයේ අවිද්‍යාව දුරුවන් කරලා ගත කරපු やつ. නමුත් ඒ අතන හිතුනේ නෑ මේ සර්වචන් වහන්සේ එහෙම නැත්නම් බුදු වෙන්න පාරමිතාවර්ණ බුද්ධාංකුරයන් වහන්සේ වෙන සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට වැටහිච්ච විදියට මේ මට්ටමෙන් මෝහය දුරු කරලා වැඩේ නිම වෙන්නේ නැහැ. ඊට වැඩිය යට මට්ටමක මෝහයක් තියෙනවා කියන එක ඒ කාලේ හිටපු කිසිම සින්නාසේනෝට සම්බන්ධ මතක් වෙන්නේ නැහැ. මතක් වුණත් එයත් හිතුවේ ඒක මනුස්ස ලෝකෙදි කරන්න බෑ කියලා. ඒක සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ වැඩක්. මනුෂ්‍යකට කවදාකවත් ඉත යටට අඩි අත දාලා මෝහය ලේස මට්ටමේ අනුසය මට්ටමේ දකින්නත් බෑ පාලනය කරගන්නත් බෑ කියන එකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් තිබේ. ඒ සිතාත තාපස කාලේ ආලාර කාලා මුත්‍රකාරාම පුත්‍රාදී ඒ කල ප්‍රසිද්ධව තපස්සරු අතර හිට ප්‍රසිද්ධ ආචාර්ය ළඟට ගියාට පස්සේ ඒක සුමානෙන් දෙකේ ඒ සිතාත තාපස්තුමා ආලාර කාලාම ළඟදී සත්විනි ධ්‍යානය නැත්නම් තුන්විනි අරූප ධ්‍යානය නේව සංඥා නා සංඥා කියන ඉපදුවාට පස්සේ ගුරුරට පුදුම හිතුණා මෙච්චර ඉක්මනට නීවරණ දුරුවන් කරලා ඒක පිළිබඳ ලොකු පශී භාවයක් ලබාගෙන ඒ කෙල පැමිණිච්ච කෙනාට ආරාධනා කරා මගේ ශිෂ්‍යෝ 500ක් ඉන්නෝ 250ක් බාර ගන්න මම 250 ගන්නම් අපි දෙන්නම මේ ආයතනය ඉස්සරහට කරගෙන යන් කියලා ඊට පස්සේ සිද්ධාර්ථ ගෞතමතුමා කැමති වුණේ නැහැ. ඊතර නතර වෙඩි ගාවට ප්‍රසිද්ධ වෙලා හිටපු උත්තරකාරාම පුත්‍රකාට ගියා. එයා 8 වෙනි ධ්‍යානයත් ඉපදුවා කියලා දුන්නා. නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ. එතනදිත් ඒ ගුරුවරයාත් පුදුම වුණා. බොහොම ඉක්මනට ඒ සමතය කෙලවර කරා. අරූප හතරවෙනි ධ්‍යාන තිබදුවා. අර වාගේම ආරාධනා කරා මේ ශිෂ්‍යන් බෙදාගෙන යමු කියලා. එදා කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ඉදිරිපත් වුණා නෑ. මෙච්චර මේ නීවරණ මට්ටමේ යටපත් කළා. ඊට යට මට්ටමක් තියෙනවා මෝහයේ. ඒක මම අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ දුෂ්ක්‍රියා කළා මත් ප්‍රතිපදා හොයාගෙන සර්වඥතා ඥාන සාක්ෂාත් කරණේ ඒ ඊට යට මට්ටම ගැන කතා කරා. මේක තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට මනස මනුස්ස මනස 100%ක්ම විෂද කරලා විවෘත කරලා මෙන්න ප්‍රඥාව දිනු වෙච්චාම ඇති මෙන්න ප්‍රඥාව නීවරණයන්ගේ නැතනම් මෝහයන්ගෙන් අනුසේ වශයෙන් වැහෙනකොට මේ විදිහේ ආධිනව තියෙනවා. නීවරණයන්ගෙන් වැඩිචා මේ ආධිනව තියෙනවා. ගොරෝසු මට්ටමෙන් ගච්චා මේ ආධිනව කියලා බොහෝම ලස්සනට විදුරු කුට්ටියක් හරහා දැකලා දේශනා කරන්න වගේ ධර්මයේ දේශනා කරා. ඉතින් ඒ නිසා සර්වඥන් වහන්සේගේ ධර්මයේ ආදාරනේ සර්වඥන් වහන්සේගේ ධර්ම වෙනුවෙන් අපි අපකප්ප වෙලා ටික කාලයකට හරි ගත කරන මේ වෙලාවේදී අපි මේ ගොරෝසු මෝහය දුරු කරන ආකාරයේ සීලිනුත් මධ්‍යම ප්‍රමාණයේ මෝහය දුරු කරන ආකාරය සමත භාවනාවිනුත් අනුසේ වශයෙන් තියෙන යඨම මට්ටමේ තියෙන මෝහය දුරු කරන විපස්සනා භාවනාවත් එකිනෙකට සාපේක්ෂව එකින් එකට තුරු දෙන ආකාරයේ ඉතිහාසය අනුවත් අපි දැකගත යුතුයි. මනසක් කෙලසෙන පැත්තෙන් දැකගත යුතුයි. ඒ නීවරණ මට්ටම් ආපුවාම හිතට දැනෙන වෙහෙස, විඝාතය, පීඩාව, මානසික අසහනය, මානසික දැඩි බවක් තේරුම් ගත යුතුයි. ඒ වගේම ඒක ගිවන් කරන්න ඒ වෙනුවට ලැබෙන මෝහයේ අනිප්පත්ත වෙන ප්‍රඥාව ලැබෙනකොට තමන්ට මේ ලැබෙන පෙර දැක්ම ඇත්ත ඇටි දැකීමත් එක එක පැතිලින් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම අපි ජීවිතය ඇතුළත සාක්ෂාත් කරන්න ඕනේ. එනිසා අද අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති මට්ටමින් හෝ මූල ධර්ම මට්ටමේ මේ නීවරණ ධර්මයන්ගේ තියෙන මේ දුක් දෙන ගතිය අන්ධකරණ අචක්කු කරන පඤ්ඤා නිරෝධික විකහත පක්ඛික අනිබ්බාන සංවත්තනික ගතිය දැනගෙන తాවකාලිකෝ හෝ සම්මතේ හරහ හෝ විපස්සනා වරා හෝ අපි යම් වෙලාවක ඒ නීවරණයන් යටපත් කරාට පස්සේ ඊට යට අඩිය තියෙන අනුශයත් එක්ක කොහොමද වැඩ කරන්නේ? මොකද්ද යෝගාවචරයට තියෙන යුතුකම? මොකද්ද යෝගාවචරයට තියෙන වගකීම? මේ නීවරණ දුර්වෙච්ච මනසක ඊට යට අඩිය තියෙන මොහය ඉවත් කිරීමේදී ඒක බොහෝමත්ම නිබ්බාන පරිසංයුත්ත දේශනා කියලා කියනවා. සමහර වෙලාවට එව්වට ශූන්‍යතා පරිසංයුත්ත දේශනා කියලා කියනවා. කවදාකවත් මේ මිනිස්සු සාකච්ඡා නොකරන පැත්තක් එකේ තියෙන. මොකද මේ සාමාන්‍ය මිනිස්යාට සීලෙත් මහ ලොකු දෙයක්. සීලක ඉඳගෙන භාවනා කරලා නීවරණ දුරු කරනවා කිව්වත් සාර්ථක වෙන්නේ තිතාම සුළු කොටසකට. සාර්ථක වුණත් ඒක දරා කියා ගන්න බැරි තරම් පෞෂත්ව දුර්වලයි. නීවරණයන්ගෙන් තොර හිත මෙහෙවිය යුත්තේ මොකේදද කියලා අන්ධබන්ද භාවයක් ජීවිතේ තියෙන. ශාසනේ තියෙන. යෝගාවචරය ඇතුළ තියෙන. කිටි අපි අන්ධමන්ත භාවය වෙනුවට එකලසක් එල්ලයක් මානසිකාරයක් ඇති කරන්නයි නගේ ධර්ම කාරණා ඉදිරිපත් කරගන්නේ. ධර්ම සාකච්ඡා කරා කමඨාන් සුද්ධ කරන්නේ. ඉතින් සර්වජන් වහන්සේ සීල පිළිබඳ ගොඩක් බණ කියලා කියනවා. දාන පිළිබඳ ගොඩක් බණ කියලා කියනවා. ඒ වගේම සූත්‍ර රාශිය සමත භාවනා පිළිබඳ බණ කියලා කියනවා. නමුත් අත්‍යන්ත කොටස තමයි සර්වඥ දේශනාවේ ගැඹුරම කොටස තමයි ඒශී දාන සීල භාවනා කෙලවර විපස්සනා කරන වෙලාවේදී මේ මෝහය අනුසේ මට්ටමේ පවතින වංචනිකව ක්‍රියාත්මක වෙන ෂට මායාවී භවෙන් ක්‍රියාත්මක වෙන මෝහය උසාවි කූඩුවට නංවල එයාට චෝදනා පත්‍රය දෙනිය. මේක උත්තාමත්ම සූක්ෂමයි. මේක ඉතාමත්ම සංකීර්ණයි. මොකද හේතුව අපි මෙතෙක් කල ඒ ඔය මෝහයේ තියෙන ඒ අනුසේ මට්ටම බොහෝම හොඳ යාළුවෙක් කියලා කරටක් දාගෙන ඉඳලා තියෙනවා. මෙයාගේ තියෙන මේ ෂටගති, මායාවගති, වංචනික ගති දකින්නකොට ඒක අඳුන ගන්න කෙනාටවත් හිතා ගන්න අමාරුයි මේ කවුරු එක්කද මේ වැඩ කරලා තියෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් විශාල හොර මැර කල්ලියක ප්‍රධාන නායකයා. ඔකේ දැනට තියෙන මාෆියා සංවිධානයේක ප්‍රධාන නායකයා මොන්නම තාලකින්වත් දැක ගන්නත් බෑ, දැන ගන්නත් බෑ. එයාව කිට්ටුවෙන් ඇසුරු කරන අධ්‍යක්ෂක මණ්ඩලයටත් කවමදාකවත් ඒ පුත්‍රයාගේ අනන්‍යතාවයේ ඔප්පු වුණොත් ඒ හොර කල්ලිය පවතින්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම ඒ හොර කල්ලිය නායකයා අනන්‍යතාවයේ ඔප්පු නොකරයි එයාගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා ඊට යටින් ඉන්න කට්ටිය එයාගේ විධාන ඔපිනියන් ක්‍රියාත්මක කරන කට්ටිය මේ පුත්‍රයාට පුදුමාකාර බයක් තියෙනවා. මොකද මෙයා හොඳිමුත් වැඩ කරන නරකුත් වැඩ කරන කෙනෙක්. පොඩ්ඩ මිස්ටේච් ගමන් මකර. පොඩ්ඩ හරියි ගමන් පුදුමාකාර තෑගි දෙනවා. පුදුමාකාර ප්‍රසාද දීමන දෙනවා. හිතා ගන්න බෑ අම්මා මුත්තා කාලේ නැත්තරම් ප්‍රසාද දීමන දෙනවා. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ බොහෝම සුවචකී කරු කුක්කෝ වාගේ අර ලොක්කගේ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලන්ට හම්බෙන විධායක බලතල අනුව ඒගොල්ලෝ තම තමන්ගේ නිලධාරීන් පත්‍ර මේ නිලධාරීන් දවස් කුලියට ගත්ත මිනිස්සු හරහා තමයි හොරකම් කරවන්නේ. ජාවාරම් කරවන්නේ. මත්තවි ජාවාරම් කරවන්නේ. ඒ නිසා කවුරු පොලිසියෙන් නැළුවත් අල්ලන්නේ එදා කුලියට ගත්ත කුලි හේව අය විතරයි. ඒ මිනිස්සු ආතවාතයක් දන්නේ මේ කාටද මේ වැඩේ කරන්න කියලා. එමිසු දන්නේ වැඩි කිරුවොත් මෙච්චර හම්බ වෙනවා වැඩි නොකළොත් මට මෙච්චර කාලයක් හිර යන්න වෙනවා කියන එක. ඒ නිසා පොලිසිය කොච්චර ඒ වැඩ දින කරන කුඩු ජාවර කරන කට්ටිය ඇල්ලුවත් විධානය කරන පෙළපත කවදාවත් දැක ගන්න බෑ. ඒ වගේ තමයි මේ අවිද්‍යාව ඉන්නේ තාමත් මැදහත් තැනක අද්භුතමාකාර බලතල තියෙනවා. ඒ බලතල හරහා එවුවා සංස්කාර හරහා විඥාන හරහා අවිද්‍යාවච්ච සංකාර සංකාරවච්ච විඥාන හරහා මේ ක්‍රියාත්මක කරනවා. ඒක නිසා සරුවච්ඡාන්සේ සඳහන් කරනවා පුරිමා කෝටි බික්ක වේන පඤ්ඤායති අවිද්‍යාය. මහණනි මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නම් කවදාකවත් පෙනෙන්නේ නැහැ. සර්වඥතා ඥානයවත් පෙන්නේ නැහැ කියලා කියනවා. අවිද්‍යාව මුල. ඒ වගේම කියනවා ඊතෝපුප්පේ අවිද්‍යා නහෝසි අත පච්චා ඉතෝපොබ්බේ අවිජ්ජා න පඤ්ඤායිති අත් පඤ්ඤායිති කියලා මෙන්න මේ දවසෙත් ඉස්සල්ලා අවිජ්ජාව තිබුණේ මෙන්න මේ දවසේ පටන් ගත්තේ කියලා දවසක් පෙන්වන්න බෑ කියලා අවිජ්ජාවට. ඒ තරම්ම ඉතිහාසගතයි මානවයාගේ ඉතිහාසය කියනවා සාමාන්‍ය විද්‍යාඥ කෙනෙකුට අවුරුදු 40,000කට විතර ඉස්සලා තමයි මේ ඔළුව කෙලින් කරගෙන යන මනස ඔළුව මන උසස් තත්ත්වයටපත් වෙච්ච සතායසලම් බිහුනේ කියලා ඉදාම තමයි විද්‍යාවත් ඇතුළු. මුල කෙලවර දක ගන්න බැරි තරම් අවිද්‍යාව සර්වඥ තාඥානවත් පේන්නේ නැතනම් පුදුමාකාර ඉතිහාසයක් සහිත අවිද්‍යාවක් මේකේ තියෙන්නේ. මේකේ මුල පෙන්නේ එසේ නමුත් ඒ මේ තම්බික්ක වේ උච්චති අත පන පඤ්ඤායති ඉදපච්චේත අවිද්‍යා. නමුත් මුල කෙලවර බැරි නිසා මිනිහ අල්ලන්නම බෑ කියන එක තමයි සෑම සාසුන් වාචනමක් මේwidetilde ਸਰවඥාන්සේ ඇර. මො ਸਰවඥාන්සේ කිව්වා මේ නමුත් අවිද්‍යාව හටගන්න හේතුවක් සයිතෝ කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයේ මුල අවිද්‍යාව තමයි තියෙන්නේ. ඒ නිසා ඒකට අවිද්‍යාවට හේතුවක් කියලා. සාමාන්‍ය කියන්නේ ආශව සමුදය අවිද්‍යා සමුදය ආශව නිරෝධා අවිද්‍යා නිරෝධ. අවිද්‍යා සමුදය ආශව සමුදය ආශව නිරෝ අවිද්‍යා නිරෝධ ආශව නිරෝධ. ආශ්‍රව ධර්මයේ තමයි බුදුහාමර පෙන්වන්නේ අවිද්‍යාවට හේතු වශයෙන්. නමුත් පටිච්චසමුප්පාදයේ ද්වාදසාකාරයේ ආශ්‍රව පෙන්වන්නේ අවිද්‍යාවෙන් පටන් ගන්න. ඒකේ කෙලවර හොයන්න බෑ. ඒකල බුදුහාමර සඳහන් කළා තියෙනවා එහෙම මුල කෙලවර නැති වුණත් අවිද්‍යාව එදා පණ ලබන්නේ ඒකේ ආහාර වලින්. ඒ ආහාර ටික තමයි නීවරණ. කොච බික්කවේ ආහාරෝ අවිජ්ජාය නීවරණෝ තිස්ස වචනීය. මේ ආහාර එදිනෙදා පෝෂණය ලබන්නේ මොකෙන්ද කියලා ඇහුවොත් උත්තර දෙන්න වෙන්නේ අවිද්‍යාවට. මේ නීවරණ කියලා. නිසා නීවරණ තියෙන තාක් අවිද්‍යාව පෝෂණය ලබනවා. ඉතින් අපි එදිනෙදා මේ සතුම් මරන්න නැතුව ඉඳලා හොරකම් කරන්න නැතුව ඉඳලා කාමීත්‍යාචාරය කරන්න නැතුව ඉඳලා ආදි වශයෙන් ටික අපි මේ සංවර කරගෙන ගියාට අවිද්‍යාවට ඇඟුමක්වත් දෙන්නේ නැහැ, දැනුමක්වත් දෙන්නේ නැහැ. මොකද ඒක හරියට මේ කුලී හේවාය වල්ලාගෙන අර හොරකල්ලිය මඩත්තු කරන්න හදනවා වගේ, මේචල් කරන්න හදනවා වගේ, ආම්බම් කරන්න හදනවා වගේ. අවිද්‍යාව දන්නව කවුරු ඇල්ලුවත් ඒගොල්ලෝ මේ එදා කුලියට ගත්ත මිනිස්සු සංවිධානයට මොනවක්වත් කරන්න බෑ කියන්නේ. ඒ නිසා ඒක අල්ලන්න හදන පොලිසියත් කවදාකවත් මත්ද්‍රව්‍යවාන කරන මිනිස්සු දැකලා මුළු කල්ලියේම හරස්කට දකින්න පුළුවන් කියලා හීනිකව හිතන්නේ නැහැ. මොකද පොලිසියටත් තියෙන වගේම අපරාධ පරිශන අංශය අමරාද විමර්ශන පැත්තේ දැනුම. ඒ නිසා ඒගොල්ල කරන්නේ පුළුවන් තරම් අර කුලී වායව අල්ලගෙන කට උත්තරයක් අරගෙන බලනවා මොන විදියේ විධානවලින් මේගොල්ලෝ වැඩ කරන්නේ, මොනවද ලැබෙන ආදීනව, මොනවද ආනිසංශ කියලා ඉතාමත්ම කලාතුරකින් තමයි එවැනි කුලී හේවායන්ට විධානය දෙන කණ්ඩායම අල්ලගන්නේ. බොහොම ඉවසිල්ලෙන් කටයුතු කරනවා. ඒ කණ්ඩායම ගොඩාක් ඇල්ලුවාට පස්සේ තමයි උප අධ්‍යක්ෂක මණ්ඩලය අහුවෙන්නේ. ඒ ගන්න මේ ගොඩාක් ඇල්ලුවාට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය අහුවෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලය අහුනට පස්සේ තමයි ප්‍රධාන මැරයා. ප්‍රධාන චූදිතය අල්ලගන්න පුළුවන් වෙන්නේ ඒ චූදිතයාට නඩු ඇහුවොත් විනිශ්චකාරවරේ අර කුලී හේවාය වශයෙන් වැඩ කරලා මද්ද්‍රව්‍යචාවරම් කරන අයට දඬුවම් නොදෙනව නෙවෙයි ප්‍රධානම දඬුවම දෙන්නේ අවිද්‍යාවට. මොකද එයා තමයි ඔපිනියන් දෙන්නේ. මම ප්‍රධාන චෝදිතය වෙන්නේ ඒ නිසා විනිශ්චය කරනකොට එයා තමයි ප්‍රධාන වැදිකාරය. හොඳම විහිළුව තමයි සමහර වෙලාවට ඒ රටේ අග්‍ර විනිශ්චයකාරය තුමාම වෙන්නත් ඉඩ තියෙනවා හොරකල් දින නායකයා. නැත්තම් පොලිසිය ප්‍රධානියා වෙන්නත් ඉඩ තියෙනවා හොරකල්ලි නායකයා. අනේ එදාට තමයි තීරෙන්නේ අපි මේ හොරකම අල්ලන්න බාර දෙලා දින කාටද කියලා. හොරකම අල්ල ගන්න බාර දින්න මිනිහම ටයිකෝට් දාගෙන දවල්ස හොරකම් අල්ලනවා. රැට අමුඩි ගහගෙන හොරකම් කරන. මෙන්න මේ වගේ අවිද්‍යාවට දෙබිඩි ප්‍රතිපත්තියක් තියෙන නිසා බුදුමාහාර ඉවසිල්ලකින් අපි ළඟ තියෙන ශීලයේ සම්පද අර්ශ කරගෙන ඒ මතින් නීවර ධර්ම යටපත් කරන සමාධිය පුළුවන් තරම් ඇති කරන ඒ හොර වැඩ ටික යන්න දෙන්න. දිගට කටයුතු ඔත්තු සේවාවේ යන්න ඕනේ. යනකොට තමයි ඒ අර අදක්කටයි කියලා සතුටු වෙන්නත් තරකයි, කනගාටු වෙන්නත් තරකයි, වැඩේ ඉවර නැහැ. මහා එක අහුවෙනකන් දිගට භාවනාවේ යන්න ඕනේ. ඒක නිසා ඇත්තටම භාවනා විපස්සනා භාවනා ජීවිතේ පටන් අරගන්නෙම විපස්සනාව තරණය විපස්සනාට එළඹීම සිද්ධ වෙන්නෙම මෙන්න මේ නීවරණ යටපත් කරපු තැනෙදි තමයි. නීවරණ යටපත් කරද්දී තැනට යන කම් අපි විපස්සනාට සුදුස්සම් බවට පත් වෙනවා මිස විපස්සනා පටන් ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ කියආපු මේ ගොඩේ කතාවෙන් කියආපු එක භාවනා ජීවිතේ පැත්තෙන් ගත්තොත් අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒකින් නෑදෑයෝ අමතක කරලා වස්තු අමතක කරලා සම්බල දෙන දෙයක් කාලා මේ කාලසටහනේ වැඩ කරන්න ගියාට පස්සේ අපි ජීවිස ගන්නවා ලදලද හැම වෙලාවකදීම සීලය ආවර්ජනය කරලා සතියේ යුක්තව මේ ආස්වාද ප්‍රසවාස දෙක පුළුවන් තරම් නිරීක්ෂණය කරා. නැත්තම් පිම්බීම හැකිලිම දෙක ඕ නිරීක්ෂණය කරා. සක්මන් කරනකොට මම වශයෙන් දකුණු වශයෙන් නිරීක්ෂණය කරා. ඉදින්ද වැඩ කරනකොට පුළුවන්තර නැවතිලි නිශ්ශබ්දව සතියින් යුක්තව කටයුතු කරලා මේ ඇති හැටිය දැක ගැනීම කියලා එයා පෙන්වන්න හදන දෙ නෙවෙයි. ඇති හැටිය දැක ගැනීම කරන්න ගිය දවසේ කවදා හරි භාවනාවේ පිවිසුම සිද්ධ වෙන්නේ මේ තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ විශේෂම පරියන්කේදී අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවන් වෙච්ච දවසේ. අරමුණ ඡය වෙච්ච දවසේ, අරමුණ වැය වෙච්ච දවසේ, අරමුණ නිරෝධ වෙච්ච දවසේ, අරමුණ විරංජනේ වෙච්ච දවසේ. ඉතින් ඒ නිසා අපිට අරමුණ ආනාපානේ නම් අරමුණේ 11 ආකාරයෙන්ම දකිමින් ඒකම බල බලා බල බලා ගිය දවසක අපි පසුගිය දවස්වල දේශනා කරපු ධර්මයේ කරුණුත් අපි මෙතෙන්දී මතක් කරගත්තොත් කවදා හරි දවසක පුළුවන් වෙයි දැකගන්න මේ පටන් ගන්නකොට තිබුණ මේ ආස්වාද ප්‍රසවාස දෙක බල බලා ඉඳලා 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 සම්පූර්ණ නොදැනෙනා මට්ටමට සතිය හරහා දැනීම හරහා ගිවං කරා. එදාට තමයි තේරෙයි නිමිත්තක් වශයෙන් ගත්ත නිමිත්ත අරමුණු වශයෙන් ගත්ත අරමුණේ ආස්වාද ප්‍රසවාසයේ දැක දැක දැන දැන සම්පූර්ණයෙන් ගෙවම් කරලා හිත කලකොල වෙන්නේ නැතුව හිත ශකබදව නැතුව බය වෙන්නේ නැතුව මේ தത്വයේදී නොසලෙන මනසක් හදාගන්න පුළුවන්. අල්ලාගත්ත ඉස්සරහින් තියාගත්ත ආශස් ප්‍රසවාසයේ දැක දැක දන දන ගෙවෙද්දී කිසියම් කලකොල භාවයක් නැතුව අන්‍යවිහිත භාවයක් නැතුව හිත කම්බියේ විදිහට මිනිස්සෙක් වගේ සමතුලිත කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාව අපි භාවනා විදී සඳහන් කරන්නේ කායානුපස්සනාවේ උත්කෘෂ්ඨ අවස්ථාවක් පිළිගන්න. කායානුපස්සනාව සංගීවතන ආනාපාන හොඳට ගෙවම් කරලා ඒ බලාන ඉන්න පුළුවන්. එහෙන් බලාන ඉන්නකොට ආනාපානයේ සංසිඳන සංසිඳන එක කෙසේ වෙතත් එම සංසිඳනට හැම කෙනාම සැක පොදනවා, කලබල වෙනවා, නැගිටලා යනවා, කම්මැලි වෙනවා, නිින්දට වැටෙනවා, ගොඩාක් නීවරණවල විකාර ඇති වෙන්න පටන් ගන්නවා. ත්‍රිකමට අනුසුද්ධ කරමින් ධර්ම දේශනා අසමින් ධර්ම සාකච්ඡා කරමින් ඒ තම තමන්ට ඒ වෙලාවෙන් වෙලාවට මතුවෙන හැම අපහසුතාවෙම ගෙවම් කරමින් ගෙවම් කරමින් යනකොට සෑහෙන චිත්ත බෙහෙතක් බොන්නා වගේ නෙල්ලි ගෙඩියක් කන්නා වගේ බැංගිරි හරහා තමයි යන්නේ. ඒ කියන උගෝදෙනේ භාවනා නොකරන්නේ මොකද ඊට වැඩිය හරි ලේසි අනිත් සාමාන්‍ය ලාමක පිංකම් කරලා හිත සන්තෝෂ කරගන්න. භාවනා කරලා හිත සන්තෝෂ වෙන්නේ බොහෝම කලාතුරකින්. මොකද විශේෂයෙන්ම විපස්සනා භාවනාවේදී ප්‍රවිෂ්ඨය භාවනාට පිළි පිවිසීම අර වගේ හරි නොසිතූ නොවිරු ඒ දුෂ්කරතා රාශිය කරා යන්නේ. ඒ රාශිය හරහා ගියාට පස්සේ ඒක ලීචි වැඩක් නෙමෙයි මම මේ වචන දෙකෙන් කිව්වට නම් අපි හිටමු. එහෙම ගියාට පස්සේ යෝගාවචරය නිකන් කල් එළියකට වෙල් එළියකටපත් වුණා වගේ යම් සහන් එළියක් දකින්න. මේ සහන් එළිය ලැබෙනකොට යෝගාවචරයට දැන් ආස්වාද ප්‍රස්වාසයේ සංඥාවක් නිමිත්තක් අරමුණක් ලකුණක් නැහැ. එබැවින් හොඳට දන්න තමයි නිින්ද කිල්ල නැති බව. කලන්ත වෙලාවත්, මැරිලවත් නැහැ. හොඳට හිත කලබල නැති කල් එළියකට වැටෙනවා වගේ තේරෙනවා. ආන් එහෙම ඒක දැක දැක දැන දැන ඒක සමාදම් වෙනකොට ඒ යෝගාවචරයට ඒ නීවරණ ධර්ම අන්ධකරණ භාවය, අචක්කු කරන භාවය, විඝාත පක්ෂික භාවය, නිබ්බාන අනිබ්බාන සංවත්තික භාවය නැති වෙලා ඉස්සල්ලාම සහන් එලියක් ලැබෙනවා. Taman තේරෙන පටන් අර ගන්නවා දැන් හිත නඩත්තු වෙන්නේ මෙතුආකල් සංසාර විදියට බලන රූප මතවත්, අහන ශබ්ද මතවත්, නාසයේ ගන්ධ සුවඳ හෝ ආස්වාද ප්‍රසාසය දැනෙනක මතවත්, දිවට දැනෙන රසක මතවත්, කමඩුවන් ඉන්නේ ඉරියව්වේ පහස මතවත් කල්පනාවක් මතවත් නෙවෙයි අරමුණක් නැති තැනක අනාලම්බිතව පවතින වගේ නිකන් නිවන් දැක්කා වගේ හිත පවතින. ඉතින් මේක අර දවල්ට ප්‍රශ්නයක් අහලා තිබුණා මේ වගේ ඉන්නකොට මම කොහේ ඉන්නවද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. නුපුරු යෝගාවචරය හරි බයක් උපදිනවා. නිත්‍ය සංඥාවේ, සුඛ සංඥාවේ, සුඛ සංඥාවේ, ආත්ම සංඥාවේ ඉන්න එකනට මේ වගේ කල්ලෙලියක් ලැබීම පේන්නේ තනි වුණා වගේ. බය වුණා වගේ. අසරණ වුණා වගේ. එහෙම නැත්තම් මේ පිසාච ප්‍රේතිය වට කරගත්තා වගේ. නමුත් භාවනා කරනකොට හොඳ සීලයක තියෙනවා නම් හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් මේකට මුණ දෙන්න පුළුවන් තත්වයකට එනවා. ඊට පස්සේ ඒකට හැකි සංඥාව පහල කරාට පස්සේ මේක තමයි වෙන්න ඕනේ කියලා අර තිබුණු කහට ගතිය, පැංගිරි ගතිය, නීරස ගතිය වෙනුවට ඒ යෝගාවචරයට ප්‍රීතියක්, ආලෝකයක්, සැහැල්ලු ගතියක්, විවේකයක් අනිත් පැත්තේ ඉන්න බලන්න. එතකොට මේ නීවරණ ධර්ම දැන් නැති වුණාට යෝගාවචරයේ හිත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල රැඳාන තිබුණාට අහකන ජීවනාශය, කය, මන කියන දේ පොඩ්ඩක් ඈත් වෙලා වගේ හිටියට මොහේ අයින් වෙලා නැහැ යටමත් වෙන්නේ. මොහේ තියෙන. ඉතින් මේක වේදනා චෛසිකයට සාපේක්ෂව බැලුවොත් මෙතෙන් දිනකන් තිබුණේ හැමෝටම නෙවෙයි බොහෝ දෙනෙකුට හරි අපහසුතාව මැදින් යන ගමන. ඉතින් ඒ නිසා මේ අපහසුතාව තියෙනකොට පටිඝානුසේ වශයෙන් මේ ඇති වෙන අපහසුතාවට ඇති වෙන ද්වේෂය අනුසේ වශයෙන් අනේ නැද්දකින් මේක නැත්තම් මට හොඳයි, මේ ශබ්ද නැත්තම් හොඳයි, මේ වේදන නැත්තම් හොඳයි, මේ හිතේ නැත්තම් හොඳයි කියලා ඒ එන නරක දේවල් වලට පවතින නුරුස්නා ගතිය වශයෙන් මොහේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක කාගෙන මේ වගේ බරපතල ගමනක් ඉතින් විව නැතුව බෑනේ කමක් නැහැ මම මේක විඳගෙන යනවා කියලා යම් දවසක සාමාන්‍ය ශබ්ද තීදී, සාමාන්‍ය වේදනා තීදී, සාමාන්‍ය හිතවිලි තීදී අරමුණ ගෙවම් කරගෙන විවිධක තැන්ට ආවොත් ඊගාවට ඇති වෙන අර ආලෝකයට ඇති ආශාව නිසා රාගානුසය පහළ වෙනවා. මොහේ රාගානුසය වශයෙන් පෙනී හිටිනවා. එහෙම නැත්නම් පේන ආලෝකය, සහල්ු ගතිය, විස්රාම වෙන ගතිය, හැප්පෙන දෙයක් නැති ගතිය නිසා රාගානුසය පහළ වෙච්චාම මේ යෝගාවචරයට කඳුර ගන්න බැරි වුණොත් ඒකට කියනවා භාවනාවේ විදර්ශන උපක්ලේශය කියලා. දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙයි නමුත් ඒකෙන් ආඩම්බර වෙනවා. ඒකට තණ්හා කරනවා. මේක මම උපයාගත්ත දෙයක් විදිහට ඒක මගේ කරගන්නවා. ඒකට ඒක තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් ඒ දෙයට බැඳීමක් ඇති වෙන්නත් ඉඩ තියෙනවර කායික වේදනා එහෙම නැත්නම් හිතවිලි ශබ්ද වලට නුරුස්නා ගතිය නිසා ඇති වෙච්චි දෝෂානුසේ වගේම හොඳ ලකුණු පහල වෙන හොඳ වේදනා පහල වෙන උද සුඛ වේදනා පහඳි වඩති ආශාව නිසා යෝගාවචරය ලෝභානුසය නැත්නම් ආශාව හීනුලින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී හරීම ඉතාම සූක්ෂමව මේක අඳුනා ගැනීම පමණමයි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. මේ සුඛ වේදනාවක් වෙනකොට ආශාව පහළ වීම, දුක් වේදනාවක් වෙනකොට පාටිගයේ තරහ මේ යටි හීනුලෙන් වැඩ කරන එකත් හොඳට තේරුම් ගන්න පුළුවන් නම් යෝගාවචරය උනන්දු වෙනවා නම් තරහක් එනකොටම මේක පිළිබඳ නුරුස්නා ගතියක් තියෙනවා, ආශාවක් එනකොටම ආශා මේක පිළිබඳව ලෝභ ගතියක් තියෙනවා කියලා එන වේදනාව එනේන සුඛය නැත්නම් දුක් වේදනා සුඛ වේදනා අයින් කරලා බැලුවොත් යෝගාවචරය දකී කවදා හරි මේ සුඛ වේදනා දුක් වේදනා කියන වේදනා වලින් වර්ණගෙන්නේ නැති චිත්තක්ෂණ රාශියක් මැද තියෙනවා කියල. ඒක දුක් වේදනා කියන්නත් බෑ, දුක් වේදනා කියන්නත් බෑ. නමුත් ඊව පේන්නේ දියාරු ගතියෙන්. ඊව පේන්නේ කම්මැලිකම වශයෙන්. ඊව පේන්නේ පාළු වශයෙන්. ඊව පේන්නේ තනි වුණා වශයෙන්. ඒ නිසා එවැනි චිත්තක්ෂණ යෝගාවචරයට ඇඟෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ, ඒවට ක්‍රියා කරන්න කොහොමද කියලා දන්නෙත් නෑ. මෙන්න මෙතන තමයි මෝහානුසී ක්‍රියාත්මක කරන්න කියලා සරුවචනාංශේ කියනවා. සුඛ වේදනාවක් එනවනම් ලෝභානුසී තමයි ක්‍රියාත්මක වෙන්නේ. දුක් වේදනාවක් එනවනම් මෝහානුසී තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි එනේන සැප, එනේන දුක වර්ගීකරණය කළා, මෙනෙහි කරලා වෙන වෙනම අලුවට දැම්මොත් දවසේ වැඩි වේලාවක්, පරියන්ක වැඩි වේලාවක් ආශ්‍රද වස්වාසයේ මැද හරියේ දැනෙන්නේ නැති දුකටත් වැටෙන්නේ නැති සැපටත් වැටෙන්නේ නැති විශාල කොටසක් කාලයේ සඳහන් වෙලා තියෙනවා. ඒක අපි දැකලා තියෙන මුස්පේන්තුවක් විදියට, කාලකන්නිකමක් විදියට, කම්මැලිකමක් විදියට, නීරසකමක් විදියට කවදාකවත් වෙන මේ සැපටත් දුකටත් නොලැබෙන මේ චිත්තක්ෂණය අඳුනගන්න තරම්වත් අපට සංසාරේ ස්පර්ශවත් වෙලා නැහැ. නමුත් සර්වඥාන්ජ කියනවා මේක තමයි මධ්‍යම ප්‍රතිපදා. මේක හරහා තමයි නිවනට යන්න තියෙන්නේ. මේක අපි බාරගන්නේ නැත්තේ මෝහානුසී නිසා. එචා කවදා හරි යෝගාවචර දැනගත්තොත් මේ ආනාපාන ගෙවම් කරලා ලැබෙන මේ ස්පාසුව තුළ සැප කියන්නත් බෑ, දුක කියන්නත් බෑ. මේ තින විශ්‍රාමයේ තුළ වැඩි වේලාවක් ඉඳලා මේකට මේක හුරු කරගෙන මේක තමන්ගේ හැබෑ නිවන නිවහන බවට පත් කරගන්න නම් මෙතන තියෙන මෝහානුසය ඉවත් කරලා එතක අඳුනගෙන මේ විස්රාම වෙනවා කියන එක, තනි වෙනවා කියන එක, විවේක වෙනවා කියන එක, එහෙම නැත්නම් අවුද්ද කලාව කියන එක අගේ ආඩම්බරේ කරන්න පටන් ගත්ත දවසේ තමයි විවේක විහාරී, ඒක විහාරී කියන නම දැනෙන්නේ. මං හිතන්නේ ගීයකට හිතා ගන්නත් තමයි. මොකද ගීයන්ට හැම වෙලාවෙම දරුව වට කරගෙන, නෑය වට කරගෙන, අල්ලාප සල්ලාප කර කර, පාටි දම දම, මගුල් කකා ගත කරන ජීවිතයක හීනකින්වත් ඒ වගේ විස්රාමයක් දකින්න බෑ. විස්රාමයේ දකින්න පාඩුවක් විදියට. ඒක දකින්න මහා කාල කණිකමක් විදියට. මේලා අනිවාර්ය කතා කරන්නවත් කෙනෙක් නැහැ නේ කියලා ඒ පාඩුව තමයි තියෙන්නේ. ඒ නිසා මේ මෝහය මේ සියුම් මට්ටමින් ක්‍රියාත්මක වෙන තැන අඩු ගානේ දන්නවා කියන එක හරි ඕ. ඒකයි මෙතන මධ්‍යම ප්‍රතිපදාව කියන එක හෝ අපිට බණකදී කවදද ඇහෙන්නේ කියලා නිකමට හිතන්න. විස්වක්ඛාත ධර්ම විනී අපිට කවදද නිකන් අඩු ගානේ ඇහෙන්න සලස්වෙන්න පුළුවන් වෙන්නේ මේ විස්රාමයේ තුලයි නිවන තියෙන්නේ, විවේකයේ තුලයි නිවන තියෙන්නේ, බුද්ධ කලාව තුලයි නිවන තියෙන්නේ, විවේකයේ තුලයි නිවන තියෙන්නේ කියලා. අපි බණ පොළවල් වල තියෙන ගෝසාව විතරක් බලන්නකෝ. කැම්බැල්ලේ ගියා පොඩ්ඩක් බලන්නකෝ. ඒ බලනකොට කවදාකවත් මේ වගේ සියුම් තැනකට ධර්ම දේශනාවක් හෝ යෝගාවතරගේ මනසක් හෝ යොමු කරන්න අමාරුයි. අපි අද 8 වෙනි දවසේ ඉන්නේ භාවනාවේ. අද අපිට පුළුවන් අර ඊයේ වෙලද කතා කරපු දේවල් එක සංසන්දනය කරලා යාන්තමට මේ අඩිය පොඩ්ඩක් මේ වේදනාවට සාපේක්ෂව දැක ගන්න. ඒ නිසා භාවනාව කරගෙන යනකොට හැප වේදනාව හම්බ වෙනවන එතන ලෝභානුසය එන්ඩීට තියෙනවා. මම මේ ෂප වේදනාව විතරක් දැකලා බෑ. ඒක ක්‍රියාත්මක වෙන අඩියේ යටතට්ටුව දැක ගන්නවා. දුක් වේදනාව කියන හැම තැනකම ද්වේෂාංශේ වැඩ කරනවා. ඒක නොදකින් නොපතක් කියන හැඟීම් වැඩ කරනවා. ඒ නිසා දුක් වේදනාවක් ඇවිල්ලා ඒ දුක් වේදනාව එනකොට මේක නැති කිරීම සඳහා මේ කටයුතු කරනකොට අපිට කවදාකවත් දෝෂානුසය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට පේන්නේ අපි කටුකොහලක ඉන්නවා වගේ. එහෙම නැත්නම් දඟකේක ලෑවා වගේ. එහෙම නැත්නම් අසුචි වලක හොම්බ යට කරලාගෙන ඉන්නවා. බුදුමාකර අමිරියකටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්තටම මේ වෙලාවේ දුක් වේදනාව තියෙනවා. ඒක පිළිබඳව සර්වඥාන්සේ නෑ කියන්නේ ඒක. අමාරුයි. නමුත් ඒ වෙලාවේ ඒකට ඇති කරන මේ මෝහානුසය වේදනාව කියලා කාරණාව වෙන එකක් නෙවෙයි, තමන්ගේ හිතෙන් ඇති කරන එකක්. ඒ නිසා ඒක හරියට කියන උලක් අනිච්චතන තවක්කුවක් කළගත්තා වගේ. අර එන ද්වේෂානුසය අඳුරා ගන්න බැරි නම් ඇත්තටම මේ මාතර දරා ගන්න බැරි වෙන බව හැබැයි කියන. නමුත් මේ එන දුක් වේදනාවක අනිවාර්යම ද්වේෂානුසය තියෙනවා. ඒ නිසා දුක් වේදනාව ඇවිල්ලා ඒක පරිේශන කරන මට්ටමේ මේ දුක් වේදනාව නිසා මට ඇති වෙන නුරුස්නා ගතිය, මේක නැති කරන්න මම දඟලන ගතිය මුදුවට බලන්න පුළුවන් නම් මේ මෝහානුසය කියන එක පිටින් එන එකක් නෙවෙයි, සංසාරයෙන් ගෙන ආවු ඇතුලෙන් පිටතට වැක්කිරන එකක් බව තේරුම් ගත්තොත් සර්වචනන්සි කියන බොහොම ලස්සන වචනකින් මහන්නේ මේ දුක්ඛ සත්‍යය නම් මම කවදාවත් දුකක් නෑ කියන්නේ. නමුත් මේ දුක්ඛේ තියෙන ඇත්ත ඇති ඇති දකින්න විතර මිහිරියාවක් මුළු මනුස්ස ලෝකෙම නෑ කියන්නේ. යහිනේ එන දුකක් පාසා හීන්නුලෙන් වැඩ කරන දෝෂා නොසය දැක ගන්න පුළුවන් නම් එදාට තේරෙනවා හරියට තොරණක් පිටිපස්සට ගිහිල්ලා ෆ්ලෑෂර් කොටේ බලලා ඒ කොටේ කැරකෙනකොට තොරණේ බල්බ්පත් වෙන හැටි බලනවා වගේ තොරණ ඉස්සරහා පැත්ත විතරක් බැලුවොත් නම් බල්බ් පොඩි හිනසෙල්ලම් වැඩ වගේක් යනවා. දැන් හැබැයි ෆ්ලෑෂර් කොටක් නැහැ. දැන් තියෙන්නේ නිකන් IC එකක් උන්චි එකක් විතරයි ඉකින් වැඩ කරන්නේ. නමුත් පරණ ක්‍රමයට බැලුවොත් ඒ වැඩ කරන යාන්ත්‍රණය දිහා බලනකොට එතනත් තොරණක් වාගේ පිටිපස්සෙ. ඒ වගේ මේ සෑම දුක් වේදනාව කරන දෝෂානුසය වැඩ කරන. ඒ වගේම සැපානුසය සැපක් කෙනකොට ආලෝකයක් දකින්නකොට පහසුවක් දැනනකොට ප්‍රමෝදයක් ප්‍රීතියක් අපි අරකේ විදිහට කුද්ධිකා ප්‍රීති කනිකා ප්‍රීති උබ්බේගා ප්‍රීති වක්ඛන්දන ප්‍රීති පරණ ප්‍රීති වගේ එනකොට අපි කොච්චරක් ඒකට වහයලාගෙන ඒක පස්සේ යනවද කියනවනම් ඒකට මේ ආශාවක් පහළලා තියෙන බවක් දැක්කන්න බෑ. ඒ නිසා සැපතප වශයෙන් දුක දුක වශයෙන් හොඳට මෙනෙහි කර කර හිටියොත් විතරයි මේ සැපටත් දුකටත් අහුවෙන්නේ නැති විශාල කොටසක් තියෙන බව වැටේවි. ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒක අපිට ප්‍රකාශ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මොකද අපිට ඇහැට, කනට, දිවට, නාසයට, කයට, මනසට කවදාකවත් ගෝචර වෙන්නේ නැති භූමියකයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. හරියට කියනවා මේ ලාවේ ආසදියා බලලා බැලුවොත් අපිට තරුපෙනේ. සාටිකින් බැලුවොත් හඳත් පෙනේ. කවදාකවත් අන්ධකාරයේ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඒකටම බැලුවේ නැත්නම් නමුත් අහස වැඩි හරියක් තියෙන්නේ අන්ධකාරය තමයි. අපි චිත්‍රයක් දිහා බලනකොට ඇඳලා තියෙන චිත්‍රයේ රස විඳින්න හැදුවට අපිට කවදාවත් කැන්වස් එක පේන්නේ නෑ. කැන්වස් එකේ බලන්න දෙයක් නෑ. නමුත් වැඩි හරියක් චිත්‍රය පොඩ්ඩයි කැන්වස් එකෙන් අනිකර කැන්වස් එක හිස්ස තියෙන්නේ. හැම චිත්‍රෙම නෙවෙයි සමහර චිත්‍ර. අන්න ඒ වගේ කවදා හරි මේකේ අදනම මොකද්ද කියලා බැලුවොත් අපි හුඟක් වෙලාට භාවනා කළත් නොකළත් හුඟක් වෙලාට යන අදුක්කම වේ සුඛ වේදනාවේ සැප දුක් දෙක නැති නොදුක් නොසුව වේදනා අපි කවදාකවත් ඒකට ප්‍රේම කරන්න හැටි දන්නේ නැහැ. අපි කවදාකවත් ඒකේ මධ්‍යම ප්‍රතිපදාව චින බව දන්නේ නැහැ. මොකද හේතුව මේ මෝහ අන්ධකාරය පෙන්වන්නේ ඒක කාලකන්නිකමක් විදියට, පාළු ගතියක් විදියට, මෝහයක් විදියට, අන්ධකාරයක් විදියට, මේ ආසරණකමක් විදියට බය එළවෙන තැනක් විදියට. ඉතින් ඒ නිසා අපිට කවදා හරි හොඳ භාවනාවේදීම ඒක උපේලාමදී ඉපේවට පස්සේ මේ හරහා තමයි මෝහාන්ධකාරය අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒක බහුලීගත කරන්න වෙනවා. හිතට මොනම අදහසක්වත් දාන්න තුර හිස් තැනය අනේ මේකෙම දිගේ යන්න තියෙනවනම් හොඳයි කියලා යන්න වගේ ඒක ඉන්නකොට සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා බොහොමත්ම කරුණාවෙන් බොහොමත්ම මෛත්‍රියෙන් කවදා හෝ ලක්ෂයකට එක්කෙනෙක් හරි යෝගාවචරයෙක් ඒ කියන්නේ විවේකතන ගියාට පස්සේ මේ විවේකතනමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. මේක මට අහුවෙන්නේ නැත්නම් මේකට තියෙන මෝහය නිසායි. ඒ නිසා දවසක ඒ මෝහය අයින් කරුවොත් ඒ හිස්තන විශාල කිරිරහක් මිහිරියාවක් ධර්ම රසයක් නෛර්යානික රසයක් වෙන්න පටන් ගන්නවා. නමුත් සර්වඥයන්සේ සඳහන් කරලා තියෙනවා මෙතනදී ඉතාම සියුම් මට්ටමේ විතර්ක වගයක් පහළ වෙන්න පටන් ගන්නවා. නීවරණ විතක්ක තමයි. නීවරණ එන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේචා විතක්ක කියන නමෙන්. අපි අදුරුවන් කරන්නනේ භාවනා කරන්නේ. ඉතින් ඒක නිසා කාම විතක්ක, වේචා විතක්ක, ව්‍යාපාද විතක්ක නැති කරලා දැන් ඉස්පාසු වුණාට පස්සේ අපේ අටුවාචාරින් වහන්සේලා සර්වඥාන්සේ මේ දේශනා වලින් පෙරලා හලලා පෙන්ලා දිර තිනවා තව හීන් නුලෙන් විතක් හයක් එන්න පටන් අර ගන්නවා. ඒක ඔක්කොම පේන්නේ බැලූ බැලමට බොහොම හොඳ දේවල් විදියට. මුත ඔක්කොගම නියෝජනය වෙන්නේ මේ මොහේ. ඒ විතක්ක වලට කියනවා ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤත්ති පරිසංවිත විතක්ක, ලාභ සත්කාර සංවිත විතක්ක, පරානුද්දායතා පරිසංවිත විතක්ක කියනවා. අර විවේකීව ඉන්නකොට හිතෙනවා අනේ මගේ ඥාතිින්වත් මේක දෙන්න නැත්තම් අම්මට ලියුමක් දාන්න නැත්තම් ටෙලිෆෝන් කරලා යාළුවෙකුට කියන්න නැත්තම් දැන් මෙතන හරි විවේකතනක් තියෙන්නේ මේවා අහලත් නැහැ දැකලත් නැහැ කාට හරි චිත්තාන්තිකර දෙන්න ඕන කියලා ඒ අර සතිය කඩාගෙන අර අදුක්කම සුඛේ කඩාගෙන ඉතින් තොරන් ගහන්න පටන් අර ගන්නවා. මේක කවුරු හරි එක බෙදා ගන්න. ඒක බැලු බැලමටදී හොඳ දෙයක් විදිහේ පේන්නේ. නමුත් අර යෝගාවචරගේ සතියේ ඒ විතක්ක මාත්‍රාවෙම කඩලා යනවා. ඒකෙල්ල මේ විවස්ථා දාලා තියෙනවා ටෙලිෆෝන් පාවිච්චි කරන්න එපා, කතා කරන්න එපායි කියලා. ඒ වුණාට කොහේන් හරි හොරෙන් ගිහලා කායින් හරි ටෙලිෆෝන් එකක් හරි ණයට අරගෙන කුසු කුසු කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බැන්නම් කැපකාරයෙකුට හරි බන් ටිකක් කියේ. කොහොම ඉඳලා බෑ දරුවා මේක මෙහෙම මෙහෙම කරන්න ඕන කිය. එහෙම නැත්නම් ඔය කාට හරි අර දන්න දැනුම නොදී ඉන්න බැරි ගායක් එන්න පටන් ගන්නවා. ඉතින් තේරෙන්නේ නැහැ මේක මේ වැඩ කරන්නේ මොහේ කියලා. බැලු මල්පට පෙන්නේ මේක බොහොමත්ම මෛත්‍රියෙන් කරුණාවෙන් කරන වැඩක් විදියට. ඒ මොකද දන්න ආයත මේක දෙන්න නෙවෙයි හදන්නේ. හැබැයි දුන්නට කමක් නැහැ ටිකක් මොරවුවට පස්සේ තමන්ගේවත් මොරන්න ඉස්සලා දෙන්න හදනවා කියලා කියන අර බුරුංගව ඇහැට මුදිය ගත්ත මීහාට වෙච්ච වැඩේ තමයි. කම්මැඩි බුබ්බඩේ කිදලා කියනවා මේ නිකන් වැටේ මුරුංග ගහක් යට ගයක් හදාගෙන. ඒ නිසා කවදාකවත් හස්සාවක් කරන්න ඒ වෙලාවේ බුදියාගෙන ඉන්නකොට මිනිහා ගෙට යනකොට දැක්කලු මුරුංග ගහේ මල් ටිකක් පිපිලා තියෙනවා. මිනිහා ඉතින් කල්පනා කරාලු මම මේ මල් ටික අර ගිහිල්ලා මුරුංග කරා ටිකක් ආවොත් මම මේ ටික කඩලා අරගෙන ගිහිල් ඉවර වෙලා එළු බැටික් කරනවා. එළු බොහොම සීක්‍රට් බෝ වෙනවා. ඒ නිසා මම කොහොම හරි කරලා එළු බාලක් හදලා මම මේ එළුව 7-8 දිනක් විකුණලා හරකෙක් ගන්නවා. හරකෙක් කරනවා මම විශාල හරප්පට්ටියක් හදාගන්නවා. ඒ හරප්පට්ටියක් හදවිලා මම හොඳට පොලිස් මයිනර් වර්ගේ නැත්තම් කේම්බ්‍රිජ් වර්ගේ කාර් එකක් අරගන්නවා. ඇත්තල මේක දියුණු කරගෙන ඉන්න ගමන් මම බලාහතර දැනුමක් ගන්නවා. මම ලස්සනම මේ කාන්තාවක් අසාද බඳින්න ඇති කිය. ඉතින් මට විශාල දයාවැද්දක් එක්ක ලස්සන සුරූපී කාන්තාවක් අසාද බඳින්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මම විශාල මගුරු ගෙදරක් ගන්නවා. ඇවිල්ලි වෙලම් දැන් එයා කල්පනා කරගෙන ඉන්නවා තමන්ගේ ගේට් කඩලා හදලා. මේ ගෙට කාර්කේ. මිනිහට හීනෙන් පේනවා එනකොට අර මුරුංග ගහ නිසා කාර් එක ගන්න බෑ. මිනිහා විජහාට ගිහලා මුරුංග ගහ කපනවා මේ කාර්ක ගෙට ගන්න. මුරුංගගේ තාම මල් තියෙන්නේ. උන් වගේ තමයි යෝගාවතේ යාන්තම් භාවනා හැදීගෙන එනකොට ඉතී මුරුංග ගහට බුදයන් බුබ්බඩය වගේ ඉතින් ඥාති විතරක ආවට පස්සේ ගුරුවරයෙක්වත් බැලලා ඉතින් කයිවරු කෙලින්න පටන් ගන්නවා. ඉතින් මේක කියලා දෙන්න ගියාට මේක තේරුම් ගන්නෙත් නැහැ. මොකද හේතුව ඉතින් කලාතුරකින් හම්බෙච්ච රසමස උලක් ඉතින් ඥාතින් එක වේදන කපුවා මොකද කියන්නේ. මොකද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ තාම මේක මෝරක්කු නැති අවස්ථාවේදී ඒ අනුන් එක සම්බන්ධකම් පවත්වන්න බලමු. ඒ වගේම කල්පනා වෙනවා මේ ජනපද විතක්ක. මම මෙහාට පස්සේ රේඩියෝ එකක් ඇහුවේ පත්තරයක් බැලුවේ නැහැ. ටෙලිවිෂන් එක නැහැ. මොන මොනවා වෙලා කියනවද දන්නේ නැහැ. 2012 කියන්නේ ලෝක විනාශ වෙන තැනක්. ඇත්තටම වැත්ත ගෙනලා විනාශ වෙගෙන යනවා දන්නේ නැහැ. අපි දැන් උතුරට දුවන්න ඕනේ දන්නේ නැහැ. දකුණට දුවන්න ඕනේ දන්නේ නැහැ කියලා. ඉතින් අර ප්‍රවෘත්ති නැතිකම නිසා ධමම් පිළිබඳව හම්බෙච්ච මේ අත්‍යන්ත වූ මම කියන්නේ කවුද ඇත්ත ඇටි මොකද්ද කියන තොරතුරු ඔක්කොම පුංචි වෙලා අර බාහිර තොරතුරු විශ්ේ උදුමාකාර ආශාවක් එන්න පටන් ගන්නවා. අර ඔය ගෝයන්ක භාවනා ක්‍රමටි ගිය මනුස්සය සුද්ධෙක් කියලා කියනවා. ඒ මනුස්සයා ඒ අවුරුදු දවස් 10 ඇතුළත වචනයක්වත් කතා නොකර රේඩියෝ ටෙලිෆෝන් අනම්මන මොකුත් නැතුව එළියට ගිය දාසේ ටූත් පේස්ට් එක දිගහැරලා ඒක දින පුංචි අකුර පවා සේරම කියවයි කිය. ටූත් පේස්ට් පැකට් එකේ එළියට දුන හැම වචනම කියව කියව හිතෙන මොකද උංග කාලෙකින් හිතට තොරතුරු නැහැ. ජනපද විතක්ක නැහැ. ඉති භාවනා කරන කොටත් මේක පේන්නේ ඉති ප්‍රවෘත්ති බැලුවට මරණාය ඔක අකුසලයක්ද? නෝ කොල පව කරගන්න වෙන්න පුළුවන් කියලා ඒතරතුරු පිළිබඳව හැසිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම කියලා තියෙනවා අනවඤ්ඤත් පරිසංවිත විතක්ක. මම ඊට පස්සෙන් කවදාකෝ කාගෙවත් බැනුම් අහන්න නැති වෙන කටයුතු කරනවා. අවඥා කියන එක මහා නරක දෙයක්. මම නම් ඊට පස්සෙන් ආය කවදාකවත් අවඥාවට ලක් වෙන වැඩක් කරන්නේ නැහැ. කියලා තමන්ගේම පිළිරුව උස තැනක හේතු කරන ඉතින් තමන්ගේ පිළිරුවේ සුදු උණු ගගා ඉතින් ඉන්නවා මම ඊට පස්සේ නම් ඉතින් මම 100%ක් වගේ මේ සුචරිතවාදී නෑ මම දෙන්නේ නෑ කාටවත් නෑ බැඳුමක් අහන්න තරක් වැඩක් කරන්න කියලා ඉතින් ඒකේ අනවඤ්ඤත් පිට සංවිත විතක් කියන පටන් ගන්නවා. ඇත්තට මේ ටික මේ නමින්ම සර්වඥ දේශනාවේ සඳහන් වුණා අපි මේ ඉස්සලා මේ දිකරපු රිට්‍රීට් එකදී අපි ගත්තා ඒක පංසුදෝන සූත්‍රය කියලා. මේකේ සර්වඥංශය සඳහන් කරලා තිනවා රත්තරන් සහිත පසක් අරගෙන ඉලක් පස්සේ ගුරුස්යන් අයින් කරලා සියුම් දේවල් අයින් කරලා කලල් මඩ අයින් කරලා රත්තරන් කොටු කරගන්න වෙලාවෙදී මේ කලල් මඩ අයින් කරනවා වගේ තමයි යෝගාවචරය මේ භාවනා කරගෙන ඉන්නකොට මේ පහළ වෙන ඉතාමත්ම ලගන්න අසුළු මේ හිතවිලි එනකොට මෙවුවා මම නෙවෙයි, මේවා මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ප්‍රහාණය නොකළොත් යෝගාචර නිකමට හෝ මෙවට ඉඩ දුන්නොත් ගහකදී පිලිලයක් වගේ මුළු ගහම බිම දාන. නමුත් බැලු බැලමට පේන්නේ මේ විතක්ක වල මේ මෝහ ගතිය. නමුත් මේ යෝගාචරයේ ඉතාමත්ම සියුම් සුද්ධියක් සිද්ධ වෙන වෙලාවේදී ඉතින් ඒ වෙලාවේදී ඥාති විතක්ක කියලා කියන්නේ ගහකට පිලිලයක් වගේ. ඒකයි කියලා කියන්නේ මේ අප්පංවා මහන්තං වා අප්පං වා ඥාති පරිවට්ටම් පහයි කියේ. මේ භාවනා කරන්න යනකොට අඩුගන්නේ తాවකාලිකෝ හෝ ඒ ඥාති පරිවට්ටයේ නෑ පිරිවර අමතක කරන්න වෙනවා. ඉතින් ඒකට නෑදෑය වෙන කැමති නෑ. නෑදෑයින් ඕනේ කීයක් හරි හම්බ කරගන්න තමයි කවුද දන්නේ මේ ඈයෝ නෑදෑයෝ. කීයක් හරි හම්බ වෙනවා නම් ඒ නෑදෑය පිට වෙනකොට ඒකට ලෝ කැමති නෑ. නමුත් නෑදෑයගෙන් කවදන් නිවන්න නම් හම්බ වෙන්නේ නෑ බෑ දෙක විතරයි හම්බ වෙන්නේ නෑදෑයි. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට සිද්ධ වෙනවා මේ නෑයා කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න මේ යථාභෝධයත් එක්ක. එහෙම නැත්නම් ඇති හැටි දැකීමත් එක්ක බලනකොට සාමාන්‍ය සම්මුතිය හැටියට බැලුවොත් නම් මේ යෝගාවචරය මහා නොහන්දාල වැඩක් කරන්න කෙනෙකුට තමයි පේන්නේ තියෙන්නේ. නමුත් ඥාති විතර්ක එනකොටම අඳුර ගන්න බැරි වුණොත්, ජනපද විතක් එනකොටම අඳුර ගන්න බැරි වුණොත් අනවඤ්ඤාති පරිසංගීත විතක් එනකොටම හඳුන ගන්න බැරි වුණොත් යෝගාවචරය ඉතින් දිගට ප්‍රස්තාරම් විනවා සලසුම් කරනවා දුරදිග යනවා. නමුත් මේ ඉන්නේ තාමත්ම පිරිසුදු තැනක ඒ ඉන්න පිරිසුදු තැන මේ කෙලසෙන බවක් මෝහේ ලේස මාත්‍ර වැඩ කරන බවක් යෝගාවචරයට අල්ල ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක සඳහා එකයි කරන්න තියෙන්නේ භාවනා කරන කෙනම දැනගෙන තියෙනවා. ඒ වාගේම ලාභ සත්කාර සම්මාන සුදුක හිතාගන්න නැත්නම් මේ කීයකරි තම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් වෙනස අපේ හිත නිතරම ක්‍රියාත්මක වෙනවා තමගේ අර්ථ සිද්ධිය පිණිස කටයුතු කරනවා. නමුත් මේ හැම එකක්ම ඉන්නේ මේ අවිද්‍යාව හරහා. ඒ නිසා හිතාගන්න තියෙනවා මේ වෙලාවේ මට තියෙන හිත විස්්‍රාම කරන එක විවේක කරන එක ලාහත්කාර සම්මාන සිලෝක එන එක කමන්නේ. නමුත් මේවා මම කියන්න එපා. ඒක මගේ කියන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. තවත් එකක් සඳහන් කර තුන අමර විතක්ක කියලා. දැනට මට අසවල් රෝග තියෙනවා. මම ඊට පස්සේ කවදාකවත් ආයෙ ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතා ගන්න. ලෙඩ තිබුණත් මේ ඔක්කොම තියෙන්නේ මම මේ වැරදි ආහාර ගත්ත නිසා නේ මේ ලෙඩ වුනේ. වැරදි ඉරියව්ව පවත්ත නිසා ලෙඩ වුනේ. වැරදි මානසිකාරයෙන් සල්ලි මන්නම් ආයෙ ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඉතින් ආයෙ මේ ලෙඩ කියන එක සම්පූර්ණ දුරුවන් කරපු ලෝකයක් ගැන හිතා. අපේ හිතියා ඔය පරණ කැපකාරී පොඩි නේරික්ක පොඩි සුපර්තමන්ත දෙකම ගැන අවසර මේ දොඳන්න කමටයි මේ සැරේ නාකුනේ ලබනාත්ම නම් කවදාකවත් නාක වෙන්නේ නැහැ කියන්නේ. මේක දැනගෙන හිටියේ නැහැ අවසර පොඩි කාලේ මේක නාක වෙච්චාම ඉච්චර අමාරුයි කියලා. ඒ නිසා ඊට පස්සේ නම් නාක වෙන්නේ නැහැ කියන්නේ. ඒ වගේ තමයි ලෙඩක් වෙලා සනීපුණාට පස්සේ කොහොමද හිතා ගන්නවා ආයෙ නැම කවදාකවත් ඉඳ වෙන්නේ නැහැ කියලා. නම දන්නේ නැහැ මේ ලෝකේ කවදාකවත් එකෙක්වත් නැහැ ස්වස්ථතේ. බුදුහාමුදුරුවත් ස්වස්ථතෙක් නෙවෙයි. ඉන්න හරියක් ඉන්නේ ලෙඩු. එවනට අපි ඒ තියෙද්දි මෝහය අන්ධකාරයට වැටලා මේ අමර විතක්ක ඇති කරන. ඒ වගේම පරානුද්දායක පරිසංවිත විතක්ක කියලා අනුන්ට උපකාර කරන. අනුන් කෙරේ අනුද්දායතාව පහල කරන්න විතක්ක පහල කරනවා. මේ සේරම දේ මේ වෙලාවට මතු කරන්නේ මේ මෝහේ නිසයි. මේවා ආවයි කියලා දෝෂයක් නැහැ. මේ කක්කත් ඇඟේ දාගන්න නැතුව මට බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා මේවා මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා එන්නකොටම මේ හය ආකාර විතක්ක දැනගෙන ගෙටවද්දාගන්නේ නැතුව ආපු දැන නතර කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචර සිද්ධ වෙනවා. අර ආනාපානේ සංසිඳලා විවේකතන්ට ගිහිල්ලා මේ වාගේ ඒකේ ඉන ප්‍රීතිය ගැන ලෝභය එහෙම නැත්නම් අනුසය නැති කරන්නත් නැතුව වේදනාවක් කෙනෙක් ද්වේෂ අනුසය ඉන්න දෙන්නේ නැතුව මේ ආකාර විතක්ක පහල කරන්නේ නැතුව පහල වුණා පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒව ඇඟේ දාගන්නෙත් නැතුව ඉන්නවා කියන එක ඒ කියන තියෙන තනි වචනේ යෝගාචරයේ සිද්ධ වෙන්නේ මේ ලැබිච්ච විවේකී රැක ගැනීමට යමක් නොකර සිටීමේ හැකියාව බලන්නයි තියෙන්නේ මොනා කරත් කෙලෙසයක් ඒ වෙලාව හිතුවත් කෙලෙසයක් වචන ක්‍රියාවන් සිද්ධ වෙන්නේ නැහැ නේ වචන ක්‍රියාවන් සිද්ධ වෙන්නේ ඉතින් සක්මන් භාවනාදිත් මේ වගේ තැන් සිද්ධ වෙනවා එතකොට තියෙන පුළුවන් තරම් මේ මෝහයේ තියෙන මෝහ කරන ගතිය එහෙම නැත්නම් මේ කොහෙන් හරි මේ අසුචි පිරිච්ච කලයක ඒ අසුචි ගඳ කලෙට වටේට මෝදු වෙනවා වගේ ඔච්චර තිපින්ට අරු කරත් ඔච්චර කටවහලා තිබ්බත් ඒක ගඳ ගඳමයි ඒ වගේ මේ මෝහය අපේ චිත්තසංතානෙ නිතරම ආශ්‍රව කරනවා ආශ්‍රව කියලා මෝදු වෙනවා අනේ මෝදු වෙනකොට අල්ලන්න ඕනේ අනුන්ගේ හිතක් දිහා බලලා අනුන්ගේ හිතකට මේ මෝහ අන්ධකාරය එනකොට වගේ මේක දිහා බලන් ඉන්න පුළුවන් නම් මොනතරම් උපේක්ෂාවක් මොනතරම් පෙර සූදානමක් මොනතරම් තමන්ගේ භාවනාවට ගෞරවයක් යෝගාවචරය ඇති කරන්න වෙයිද මේ ඇති කරගත්ත චිත්තක්ෂණය උපයාගත්ත චිත්තක්ෂණය අරස කරා ජේනිෂා චරවචනජී පොදු ප්‍රකාශ කරනවා මේ දේ කවම කවදාකවත් යෝගාවචරය හිතරණ කරන්න බෑ කියන කාගෙන් හරි ගෞරවණීය බුද්ධහාදී උත්තමයන් වහන්සේලාගේ මේක අහලා ඒ වෙලාවට මේක දෝරේ ගලාගෙන එනකොට මෙව්වට අයිතිවාසිකම් නොකියයි පැත්තකට වෙනවයි කියන එක විපස්සනාදී පමණක්ම හම්බ වෙන මොහ අනුසය ගැන කතා කරන පමණක්ම සිද්ධ වෙන කටයුත්තක්. ඉතින් ඒක හරියට ලෑස්තිලා ගියේ නැත්නම් අපි මේකට කරකවාගෙන යනවා දියසුලිය තරම් යනවා වගේ සුනාමිය තරම් යනවා. ඒ මේ විතරක් නෙමෙයි අපි පරියංකේදී මේක බේරගත්තත් අපි පරියංකෙන් පිට උණයි කියලා හිතමු. ඉදිරියදා භාවනා මධ්‍යස්ථානේ කටයුතු. නැත්නම් භාවනා මධ්‍යස්ථානේ ගෙදර ගිහිලා අපි සාමාන්‍ය කටයුතු කරන අපේ හිත කොච්චරක් මේ වගේ දේවල් වලට ව්‍යවෘත වෙනවද? විස්රාමයේ ලැබෙන හැම වෙලාවකම අපි කල්පනා කරන්න මේක ගැන. කියකලා කියනවා ඇත්තක වආගත්තාම හිතවිලි එනවායි. ඇතුළත කතාව පටන් ගන්නවා. ඉතින් කතාව නැවෙත් මොනව කරන්නේද මොකද අපි මුළු ජීවිතේම අපි කරලා තියෙන්නේ මේ වගේ දේවල් හොඳ දේවල් කියලා හිතාගෙන මේවා මිත්‍රයෝ කියලා හිතාගෙන නම් සර්වඥයන් කියන මේවා පිට්ඨ ප්‍රතිරූපකයෝ කියන. ඉස්ලාම ආනන්ද ස්වාමීන් සඳහන් කළ තිබුණා මෝහයේ සහිත හිතකින් මොනව හිතුවත් ඒක Tamanta අහේනිය පිණිස යනවා අනුන්ට අහේනිය පිණිස යනවා දෙපාර්ශ්වෙටම දුක පිණිස හිටියා. නිසා ඉස්සල්ලාම මොහේ අයින් කරගත්තොත් ලාවට හරි චිත්තක්ෂණයකට හරි ඒ හිතේ මොනවත් නොහිතුවත් නොකලත් ඒක අනිවාර්යයෙන්ම Tamanta හිතසෝ පිණිස හිටිනවා අනුන්ට හිතසෝ පිණිස හිටිනවා ඔබේ පාර්ශ්වෙට හිතසෝ පිණිස හිටිනවා. ඒ නිසා යෝගාවචරයට මේ ආර්ය පරිශ්‍රණය කෙලින්ම ගෙනියන මේ කොඩිය ඉස්සරහට අරගෙන යන්න නම් අපේක්ෂා කරන්න වෙනවා හිත විස්රාමිනොඩ මේ වගේ নানা ආකාර දේවල් හිතවිලි එන්න පුළුවන්. ඒක තමන්ගේ දෝෂිකුත් නෙවෙයි මේවා මමත් නෙවෙයි මේවා මගේත් නෙවෙයි මේ වගේ ආත්මයක් නෙවෙයි. මේවා ආවට ඇඟේ දාගන්න නෑතුව. මේ සංස්කාර කරගන්න නෑතුව. ඒ කියන්නේ අඬනවා කියන එක හිතන් දෙපා මේ සර්වඥ සාසනයෙන් පිට කිසිත් තැනක මේවා උගන ගන්න හම්බෙයි කියලා. සර්වඥ සාසනේ වුණත් කියලා දුන්නට මේක දිරව ගන්න පුළුවන් කටී තාමත්ම ලේසියයි. ඒකට හේතුව මේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපටිපත්‍ය අවිඥානිතක තමයි මිච්ඡාපටිපත්‍ය අවිඥා. අපටිපත්‍ය අවිඥා කියලා කියන්නේ මේ කරුණ නොදැනුවත්කම නිසා භවනා කරන මේ ආපුවාම ඒවා මල් මාලයක් වගේ කරේ දාගන්නවා. නමුත් දන්නවනේ මේ වගේ හරුප වගේක් එනවා ඇඟේ දාගන්න එපා මේවා වසංගත මේවා පිළිකා මේවා ඒඩ්ස් මේ වගේ අපි ප්‍රතිශක්ති ජනක වෙන්න ඕනේ කියලා දැනගෙන හිටියොත් අහල ඒ ආවට බය වෙන දෙයක්. අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා. මෙව හොඳ දේවල් කියලා හිතාගන්න එක තමයි භයානකම දුරු කරන්න බැරි මොහේ. මේ නරකක් හොඳක් වශයෙන් බාර ගන්න. සුචින්ජා භාවනා කරලා විතරක් ගොඩ එන්න බෑ. අනිවාර්යයෙන්ම බණහඬ. බණහල විතරක් ගොඩ එන්නත් බෑ. භාවනා කරලා මේ දැක්ක අත්දකින්නත් ඕනේ. මේ දෙක එකතු වෙච්ච දවසේ ඔන්න බුදුන් දැක්කා. ඔන්න ධර්මී දැක්කා. ඔන්න ධර්මී ශ්‍රක්කාත ගුණේ මත උනා කියලා අර සිල් ලකිනකොට එන නීවරණ ධර්ම දුරු කරාට පස්සේ එන විවේකයක් නෙමෙයි විශාල සතුටක් ඇති වෙන සංසාරේ කවදාකවත් අපි මේ මට්ටම අතගාලා තිබුණේ නැහැ. දැන් අපිට වරින් වර එකට යන්න පුළුවන් ආපහු එන්න පුළුවන් මේ ඉන්න මේ වගේ දේවල් එක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ කියලා ඇතුළට ගිහිල්ලා ඒ බලනකොට ධර්ම භාණ්ඩාගාරයක් විවෘත කරගත්තා වගේ මේ නොදැන අපිව කරගෙන යන ඕනම කටයුත්තකදී මේ විදියට දෝරේ ගලන මේ මෝහ අන්ධකාරයට මේ අවිද්‍යාවට පොර වැටෙනවා අපිට එකයි කරන්න පුළුවන්න්නේ අවිද්‍යාව නිර්හාර කරන්න. ආහාර දීම නතර කරන්න. මේ ජමේ නව මහ විතක්ක වලින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේහිංසා විතක්ක කියන එක අපි නිවර්ණ වශයෙන් හඳුනා ගන්න. ඊට අමතරව මේ කතා කරන ඥාති විතක්ක, ජනපත විතක්ක, අනවඤ්ඤත්‍ය පරිසංවිත විතක්ක, ලාභසක්කාර සංවිත පරිසංවිත විතක්ක, අමර විතක්ක, ඒ වගේම පරානුද්දාත පරිසංවිත විතක්ක දෙවට තේරුම් ගන්න අපි කොච්චරක් ජීවිතේ කාලය මේ වගේ විකාර කල්පනා වලට යට කරලා නාස්ති කරලා තියෙනවා කියලා බැලුවොත් භයානකම අකුසල කර්මයක නෙවෙයි. තමන් යට කරන විතරන විශාල පිරිසකුත් මේකට වගලවගෙන කියනවා. මේ වැරදි දේ අනුන්ටත් කියලා දීලා කියනවා. ජීවිතවලත් එක්ක වන්දිය වන්ද වෙනවා. හිත විස්්‍රාම කරනකොට. හිත විවේක වෙනකොට දෝරේ ගලන පටන් අර ගන්නවා. සුනාමිය ගොඩබිමට ගැලවෙනවා. එනමුත් මේවා දන්නව නම් සර්වඥාන්සේ සඳහන් කළේ තියෙනවා දර්ශනා පහ තබයිනකොටම දැක ගන්න පුළුවන් නම් මේ මෝහය ක්‍රියාත්මක වෙන සියුම් අවස්ථාවල් කියලා ඒ යෝගාවචරයට නිකන් යකෙක් කෙනෙකුට යකාගේ නම කියලා කතා කරනකොට යකා බය වෙනවා වගේ මේ එන මෝහය එනකොටම අල්ලගත්තොත් ඉබේ මේ වගේ බලපෙන්නේ වෙන්නේ ඒක අඳුරගන්නෙත් නෑ ඒවක් හරිය දාගන්නව මල් මාලවා ඊට පස්සේ කරන්න දෙයක් නෑ ඒ නිසා සර්වචනාංශ ළඟට යන ආජිත මානවක අහනවා ශවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිම් පිටීරේ සෝතානං සංවරම් රූහි කියලා ස්වාමීන් වහන්සේ මේ දෝරේ ගලනවා මේ මෝහය විතිකම් මට්ටමේ වුණොත් ගලනවා නීවරණ මට්ටමේ වුණා නම් මේ යටින් තියෙන අනුසය මට්ටමේ වුණා නම් මේක එහාට මෙහාට ගලන ධාරාවල් වල කිලෝරක් නැ මේ ලෝකේ. එහෙව් මේ ලෝකේ කෙසේනම් මේ ධාරාවල් අපි හික්මවා ගනිමුද කෙසේනම් අපි මේ ධාරාවල් කපා හරිමු කියලා. බුදුසෙන්ගාජ පිළිගන්නවා සවන්ති සම්බන්ති ලෝකේ. ලෝකේ හැම තැනම ගලනවා. ආශ්‍රව ගන්නවා. සතිතේසං සංවරම් රුයි පඤ්ඤායේති පිටියේ ඉස්ලාම සත්‍ය මේක අල්ලගත්තකම මෙයා දැපරෙනවා දැන් මෙල්ල වෙන්න පටන් ගන්නවා මේ තියෙන අනුසය මට්ටමේ මෝහයක් කියලා දැකගත්තොත් මෙල්ල වෙන්න පටන් ගන්නවා ඊ හරියට හිරිවට්ට ගත්තා වගේ ඊ හරියට දැපෙන දමා ගත්තා වගේ ඊට පස්සේ මේක නියමිත කල් සංසාරේ අපි තනිවම හෝ සාමූහික වශයෙන් හෝ ඇහැරගෙන හෝ අවදියෙන් හෝ හිතලා හෝ නොහිතා හෝ කිරුවේ මේකට පෝර දාන එකනේ. ඉත කාග දෝෂයක් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවට දෝෂේ තමන්මයි පොහොර සමන් අතේමයි තියෙන අපි මේ මදි වටේක අනුන්ටත් හේතු කරගෙන අනුමුත් අල්ලගෙන නටන නැටල වෙනුවට මේ අවිද්‍යාවේ තියෙන ආදීනව තේරුම් ගන්න මේ මනුස්සයාට අචක්කු කරන්නේ වෙනකොට චක්කු කරන්නේ පහළ වෙනවා අන්ධ කරන්නේ වෙනකොට ඇස් පහළ වෙනවා විඝාතපක්ඛිනෝ කියන වෙනකොට වෙනකොට විස්රාමයේ වැඩෙන්න පටන් අර ගන්නවා අනිබ්බාන සංවත්තනිකෝ කියන වෙනකොට නිබ්බාන සංවත්තනික වෙන්න පටන් අර ගන්නවා එnde end තේරෙනවා මේ කෙලෙස් උනත් කමන්නේ හරි මුණතින් දකින්න එක වගේ ඒවට බයලා පැත්තකට දානකොට ඩි කෙලෙස් එනකොට කෙලෙස් වශයෙන් අඳුරගන්න එක ලකු වටිනාකමකට ඉන්නවා. එතකොට තමයි දන්නවා මම මේ ඊට පස්සේ බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න ඕන කියලා කිව්වට කොහෙද මේ අනාත්ම ලෝකේ අපිට ඔය කරන්න පුළුවන්. නැත්ති ලෝකේ අනින්දිතෝ මේ හොඳ කිරුවත් බැනුම් අහන නරක කිරුවත් බැනුම් අහන නිසා මේකට නොසැලෙන එකයි කරන්නේ. මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ. අමර විතක්ක පාර කරනවා. ඉන් කවුද නොලැ නොමරෙන වෙදෙක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ හැම වෙදාම් පඬිතුකම් කරලා ලෝකයා වෙදකම් කරුවට ඒකත් මැරිලා යනවා. මොකද්ද වෙදකම ඇති වැඩේ? ඒක මේ ලීලාගේ දෝෂයක්වත් වෙදාගේ දෝෂයක් නෙවෙයි තමයි සංසාරයේ හැටි. එනිසා අපි කොච්චර තටමැව්වත් අපි සදාකාලික නෑ. ලෝකෙම ජනපද විතක්ක දෙල විශාල දේවල් ඔළුවේ දාගෙන හිටියට වනේ භාවනා කරන තාපසයෙක්ගේ තියෙන ධ්‍යානවන්න කෙනෙක්ගේ තියෙන විවිධකේ කවදාක ප්‍රවෘත්ති වල නැහැ. ප්‍රවෘත්ති කියලා කියන්නේ මේ කටුකොලක්. නෝ කාට හරි අහන්න බලන්න ගෙදර ඉඳද්දී පත්‍රේ බලන්න තියෙන්න පුළුවන් කියන්නේ. කෑම වෙලක් නෝ කයිදී. ඒක වෙනම කතා, ඒක සිම්පල්. ඔය ප්‍රවෘත්ති බලන්නේ නැතුව රේඩියෝ ගහන්නේ නැතුව ආපෝ හරිම කම්මැලි හරි පාළුයි. ඒක නිකන් මම මුස්පේන්තු ජීවිතයක්. නැත හම්බ කරන තීර මහමාරයි අර කුණුහරුපටි කොළුවේ දාගත්තට පස්සේ. ඉගෙන කියන දරුවෝ දෙමාපියෝ කින්දේ අහන්නේ. දරුවන්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මොකද දරුවෝ ගෙනවයි යවුවගේ බල්ලොට නෑ මහේ කාලම තමයි ගේන්නේ. කුයිසලාම ටෙලිවිෂන් එක ලංකාවට ගෙනාවේ 1977 නොබෙල් ජාතිගේ සමරුවට. එතකොට තිබුණ ටෙලිවිෂන් එක ආතසිකලා ගාව එකක් තිබ්බා. බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාව එකක් තිබ්බා ඉච්චරයි. ඒ ආපු මිනිස්සෙක් 77 ලියලා තිබුණා රචනයක් මායානාලේ කියලා. කියා කියලා තියෙනවා මේ නෝට ඇමරිකාවේ ප්‍රාන්ත රාශියක ඒකට 77 කියලා කියන බොහොම අවුරුදු 20කට කලින්නේ ටෙලිවිෂන් වල දුර්ලභයි තිබුණේම බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි. සමීක්ෂණයක් කරලා බලලා දිරතන ඇමරිකාවේ කුළුණු ගහපු නැති යම් ප්‍රාන්තවක ඇත්තිනේ ඒක ටෙලිවිෂන් පේන්නේ නැහැ කියලා. මේ අපිට දැන් සිග්නල් නැති ඔය සෙල් ෆෝන් වල ඒ හැටි ටවර් නැති වෙනකොට ඊට පස්සේ ටෙලිවිෂන් බලන්නේ නැති සමාජයක ළමයින් සහ ටෙලිවිෂන් බලන සමාජයේ ළමයින් අතර සමාජ ගවේෂණයක් කළා. තුමේ ටෙලිවිෂන් බලන ළමයි කවදාකවත් දෙමාපියන් දෙ අහන්නෙත් නැහැ, අල්ලපු ගෙදරත් එක්ක වැලි සෙල්ලම් කරන්න යන්නෙත් නැහැ. ටෙලිවිෂන් එක ගන්න ඉඳලා බලන ඉඳලා අරගෙන තියෙන කුණු අරප ටික සේරම ඉගෙන ගන්නවා. හරි ටෙලිවිෂන් පේන්නේ නැති ළමයි ළමයි වැලි සෙල්ලම් කරනවා. අම්මා ළඟට ගිහිල්ලා සුරංගන කතා අහගන්නවා. නැළවිලි කවි අහනවා. ඒ දරුව පුදුමාකාර විදිහේ පවුලට මේ ශාපගෙන දෙන දරුවන් වශයෙන්. ඒකලිය යටින් දීලා තිබුණා මම ගියා ලංකාව කියලා රටක කිසි තැනක ටෙලිවිෂන් නැහැ පුදුමාකාර වාසනාවන්ත රටක් කියලා. අනේ එතකොට ලංකාවේ ටෙලිවිෂන් දෙකක් ගෙනල්ලා. ආටිකල් එක සිංහලට බල කරලා සිංහලට දාලා ආර්ථික විමසුමට එනකොට ලංකාවේ ජනාධිපති ප්‍රකාශයක් කරන අපිට බොහොම සන්තෝෂයි අපේ රට දැන් ටෙලිවිෂන් තියෙනවා. මේ ගැන කතා කරලා වල්පොල රාහුල ආන්දරෝ ත්‍යාග ප්‍රදානෝත්සවයේ කිව්වා මේ වසංගතයේ කවදාත් පස්සර ගන්න බෑ කියන. අද මේ පටන් ගත්ත කුණු හරපේ කවදාකවත් ආපස ගන්න බැරි විනාශයක් කරනවා. මම මේ ජනාධිපති විරුද්ධව කතා කරන්නේ නෑ. මම ජනාධිපති කියලා කතා ගන්න මම ජාති ද්‍රෝහියෙක් නෙවෙයි. පුළුවන් නම් පස්සර ගන්න කියලා. එදා ඉඳලා මේ දිනුව හරහා මේ කියන ජනමාධ්‍ය හරහා මොකද වෙලා තියෙන්නේ? විලිසංගේ නැති තැනටයි ගිහිල්ලා තියෙන්නේ. එදින මේකට පොඩි දරුවන්ට දොස් කියන්න දෙයක් නැහැ. අනිතික වැඩි හිටියන්ට දොස් කියන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙන තාක්කල්. අවිද්‍යාව වැරදක් විදිහට පේන්නේ නැහැ නේ ටෙලිවිෂන් එක අර ෆ්ලැට් ස්ක්‍රීන් එක තියෙන 32 mm 32 ඉන්ච් එකක තියෙන තැන උගක් හොඳයි. බ්ලැක් ඇන්ඩ් වයිට් එකට වැඩියි. ඉතින් ඕවර් ටයිම් කර කර පිටරට ගමින් කොහොම හරි බලනවා. බැලුවේ නැති වුණත් කවන්නේ පාත්‍ර පේන්ට් ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් හරි කමන්න තියෙනවනේ. කාටද නම්බුව? ඒක නිවල අනාගත પરම්පරාවේ සේරම කපාසිනිය කරනවා. ඒ මදින ඕන තරම් කුණු හර පොත් තියෙනවා. ඒ නාලිකාවල කතා කරන භාෂාව අපබ්‍රංශ භාෂාවක් තියෙනවා. මේ ළඟදි තාම මහත්තුකට මම ඇවිල්ලා කිව්වා මොකද මහත්තයෝ මේ සිංහල කතා අනේ ගාහින්ද දැන් හැදෙන්නේ උන්ගේ සිංහල කතා නොකරන එක හොඳයි කිව්වා. මම ඉංග්‍රීසියෙන් විතරක් කතා කරලා නිකන් මෙලෝ જાතියක් තේරෙන්නේ නැහැ යුව මේ භාෂාව නිසා. ඉතින් මේක අවිද්‍යාවක් කියලා පෙන්ලා දෙන්න ගියොත් එහම අපි සමාජ විරෝධී වෙනවනේ. හැබැයි ඕගොල්ලෝ වැඩි කල්පෙන් කෙලින්න හම්බෙන්නේ නැත අවුරුද්දයි දෙකයි. ඕ හොඳටම අත්පනා අපිට වෙන්නේ අත් කුපුරු ගන්න වෙන්නේ ඇතුළට එන ගහලා පෙනේ. දැන්වත් අඩු ගන්න තීරුම් ගන්න මේ කුණු හරප පැත්තකට දාලා අඩු ගානේ සුමානයකට දවසක් අඩු ගානේ දවසකට පැය භාගයක් අඩු ගානේ මාසයකට සුමානයක් විතර පැත්තකට වෙලා ඔය ජනපද විචක් වලින් තොරව ගත කරන්න හම්බ වෙනවා නම් වෙන මොකක්වත් ඕනේ නැහැ හිත විස්රාම කරන්න. මේ වගේ මේ පුරවගෙන කොච්චර භාවනා කරන්න ගියත් ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් වගේ තමයි අත් දෙක වහගත්තට පස්සේ හිත. අය දෝලේ බල බල හිත බෙව්වා කොච්චර දාන පටන් ගන්නවා. ඉතින් තමයි මේවා මේ වගේ බණ ජනමාධ්‍යකින් මං කිව්වොත් කොහොම හිටියේ. කී දෙනෙක් මට ස්පොන්සර් කරාවිද කී දෙනෙක් මං ජීව සතුටු වේවිද ඒ නිසා නොත්තකින් ඔබතන් නොදෝමකින් ජනමාධ්‍ය. එච්චරයි කියන්නේ. යුද්ධෙම කියන්න තියෙන එච්චරයි මොකද මේ වගේ හුණියමක් නෑ අපේ ජාතිය අපේ සදාචාරය මේ විවේකයේ මේ ප්‍රඥාව විඝාත කරන. නමුත් එක්කේ කුට ගැලවෙන්න බෑ. අදේ තරම් බූවල්ලෙකුට අහුවෙලා ඉවරයි මකරෙකුට අහුවෙලා ඉවරයි. ජීන්සා තනියම යුද ප්‍රකාශ කරන්න වෙනවා මම පුළුවන් තරම් මේකෙන් අයින් වෙලා ඉන්නවා. හැබැයි දරුවෙකුටවත් කියන්න බෑ මොකද දරුවත් විරුද්ධ වෙයි. අම්මටවත් කියන්න එපා අම්මත් විරුද්ධ වෙයි. ඒගොල්ලොන්ට පේන්නේ මේකේ විශාල ලාභයක් තියෙනවා. ඉතින් සමේ ජනපද විකක ගත්තත්, ලාභ සත්කාර පරිසංවිචෝද චක ගත්තත්, අනුන්ට උදව් උපකාර කරන්න ඕන කියන මේ පරානුදාත පරිසංවිත මේ සියදම අවිද්‍යාවගේ විකෘති. භාග්‍යයකට හෝ අභාග්‍යයකට මේ 2012 ප්‍රකාශ කළ තියෙන ලෝක විනාශ වර්ෂය කියලා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මේවා දිගේ යන කට්ටිය මෙව්වට මහුවෙලා යට වෙනවා. මගේ බේරිලා ඉන්න කෙනෙක් කිසි ප්‍රශ්නයක් නැතුව බේරෙනවා. ඒචා දැම්ම මාඩු ගන්න දවසකට ටික වේලාවක් හෝ මේවා විෂ බව දැනගෙන මේවා පිළික බව දැනගෙන මේවා වසංගත ඒජ් බව දැනගෙන අඩු ගාණි ටික වේලාවක් මේකෙන් වෙන් වෙද ගත කරොත් තමයි අඩු ගාණේ හැංගෙන්න බින්ගයක් තියෙනවා වගේ. යුද්ධ කාලේ අපේ පැත්තේ හැම තැනම ඇල්ලවල හාරලා බින්ග හදාගෙන තියනවා. මොකද බෝම්බ දානවා රින්ගන. එනිසා රජයෙන් කියලා තියෙනවා බින්ග හරන්න කියලා. අනිත් වගේ බින්ගයක් තිබ්බොත් අර මුරුක සම්බර්සාවට දෙමින වෙලාවේදී බින්ගයක් ඇතුළේ ගිහිනා බේරෙනා වගේ කරුණා කරලා දැම්මම පටන් ගන්න. ඉපෙනේවි මේක සමාජ විරෝධී නැත්නම් පසුගාමි එහෙම නැත්නම් සමාජශීලී නැති දෙයක් කියලා. නමුත් සමාජශීලී වෙච්ච ජීවුණු රටවල ජීවුණු රාජධානි වල චර්ණ පරම්පරාවට වෙලා තියෙන්නේ බලන්න. වැඩි හිටියන්ට වෙලා තියෙන්නේ බලන්න. බලියොල මේක බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව මිස නැත්නම් මේ අවිද්‍යාවට තමයි මේ ලෝකයේ දඬ පාවිච්චි කරන මේ විද්‍යාව කියන වචනේ කියන්නේ. අවුරුදු 200ක් අපි විද්‍යාව දිගේ ඉස්සරහට ගිහිල්ලා විනාශ කරගෙන කියේ. එනිසා ඒකට විද්‍යාව කියනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකටත් විද්‍යාව කියලා කියන්නේ කිව්ව සංනික්කර හුරස් වේවක් වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ කියපු අවිද්‍යාව තමයි යෝග කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන විද්‍යාව කියලා කියන්නේ ඕවෙන් දුරු වෙන එක. හැකි ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය අයින් වෙච්ච තරමට තමයි කාපු බත දිරවක්. එලාගත්ත පැතිරු බුදියන්න පුළුවන් වෙයි නැත්නම් අසහනෙ තමයි ඉතුරු වෙන්නේ. එනිසා ඒසියු මට්ටමින් ක්‍රියාත්මක වෙන අවිද්‍යාවට කවදාවත් පොදු යුද ප්‍රකාශ කරලා අටන් කරන්න බෑ. මොද මුළු ලෝකෙම මේ පැත්ත ගිහිල්ලා ඉවර 99.99%ක්ම මේ අවිද්‍යාව විද්‍යාව වශයෙන් තෝරුම් අරගෙන ඉවරයි. නමුත් බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨාන ශක්තිය නිසා අවුරුදු 2600ක් ගිහිල්ලත් අපිට ශාසනයක් කියලා එකක් තියෙනවා. සක්කාත ධර්මයක් කියලා එකක් තියෙනවා. ඒක සමාදන් වෙනවා නම් ඒක සමාදන් වෙලා නිකන් කපට් එකේ පුස්කොළ පොතේ දීලා බුද්ධාරණ රත්න කියලා වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ සීලයක් අරසා කරගෙන අනිවාර්ය ධර්ම පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය යටපත් කරගෙන සමතයක් ඇති කරගෙන මේ හිතට ස්වභාවයෙන් ගලාගෙන එන ඒ නව මහවිතක්ක දිහා බලලා අනේ අපි මෙතෙක් කල් මේ හොඳයි කියලා සපයි කියලා මිහිරි කියලා අමෘතයයි කියලා මොනවද වළඳලා තියෙන්නේ මේ අවිද්‍යාවෙන් කරන ෂටගති මායාවේ ගති වංචනික ගති. ඒක නිසා අපි සමාජයට විරුද්ධ යනවා නෙවෙයි මේක කවදා හෝ ඒකේ යථා ප්‍රකෘති ස්වරූපයෙන් දක්වන්න ලැබෙනවනම් ඉදා සරුවචනාංශයේ මිගතායේ දේශනා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ යම් සවක්කාත ගුණයක් තිබුණා නම් ඊට පස්සේ සරෝජනාංශේ පිරිනම් මංචකේදී දේශනා කරන අවසාන බුද්ධ වචන යම්සක් අතකට දෙන එක එහෙමම අද තියෙනවා ඥානයේ 12කට ක්‍රියාත්මක වෙන කිනාතේ. එද අපි කාය ජීවිත নিরপেক্ষව බුදුන් සරණ ගිහිලා ධර්මයේ සරණ ගිහිලා සංඝයා සරණ ගිහිලා සීලයේ සරණ ගිහිලා ශක්ති ප්‍රමාණින් ඒ ධර්මයේ සුවක්කාත ගුණය පාරා අපි තන තන එකනගේ ජීවිතය අපෙන්නට උත්සාහ කළොත් මේ ලෝකතර විශාල ආදර්ශයක් වෙයි. කරන එකනටත් දවද ලද මනුෂ්‍ය ජීවිතය සම්පත්තිකර එකක් වෙයි. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒක තියෙද්දී මේ කාමිතම රූප බලන්ඩයි, ශබ්ද අහන්ඩයි, ගඳ බලන්ඩයි, රස බලන්ඩයි, පහස ලබන්ඩයි, විකාර හිතවිලි හිතන්ඩයි ගත්තොත් ඉතින් නිදිගත් ගමක් මහ ගම් වතුරකට පිහගෙන යන ආසේ දැන් කාලේ කියනවා සුනාමියට වුණාසේ හැන්දි ගෑවිලා යනවා. නෝ අවදීන් ඉන්නවනම් දැන් සුනාමියක් එන්න හදන්නේ අපේ ගමම ගම් වතුරකට යන්න හදන කියලා ඊමන්සර අතක වැලකෙල්ලිලා හරි කමන්නේ බේර ගන්න පුළුවන්. අනේ අවදිභාවයට තමයි මේ සතිය කියන්නේ. අනේ අවදිභාවයට තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒක ලේසි නෑ. මොකද ඒ තරම් අපි අසතියෙන් ගත කරන්නේ. ඒ තරම් අපි ප්‍රමාදයෙන් ගත කරන්නේ සතියේකට පෞද්ගලික යුද ප්‍රකාශ කරලා හැකිතා අසත්‍ය සතියේන අප්‍රමාදය මාර්ගයෙන් ප්‍රමාදයේ දුරුවන් කිරීමෙනුත් ධර්මයේ ස්වකහාතුගුණේ මතු කිරීමෙනුත් මේ වංචනික ධර්මවල මේ මායාකාරී ධර්මවල මේ අවිද්‍යාවේ මුනත මොරකල්ලික මහයි කාලන්න වගේ අල්ලගත්ත දවසේ තමයි තේරෙන්නේ මෙච්චර තමයි මිනිස්සුකට කරාගේ තමන්ට අනුකම්පාවෙන් ඇති උත්කෘෂ්ඨම කෘත්‍යය. මේක තිරිසන් වෙලා කරන්න බෑ, දෙවියෙක් වෙලා කරන්න බෑ, මිනිස් බ්‍රහ්මෙක් වෙලා කරන්න බෑ, හීන මාන්ට වැටලා කරන්න බෑ, මිත්‍යා දෘෂ්ටික වෙලා කරන්න බෑ. අපි සේරම ගෙවම් කරලා වටිනා බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙනවා, වටිනා මනුෂ්‍යාත්ම භාවයක් හම්බෙලා තියෙනවා. අපිට ඇහැකන දිවනාශී අංග පුලාවක් සහිත ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා, බණ ඇහෙනවා, පැවිද්ද තියෙනවා, කල්යාණ මිත්‍රෝ ඉන්නවා. එදි මේ අවස්ථාව ප්‍රයෝජන ගත්තේ නැත්නම් ක්ෂණ සම්පත්තිය ප්‍රයෝජන ගත්තේ නැත්නම් දෙවැන්නේකට දොස් කියන්න බෑ. මේ සමේ අවිද්‍යාවේ තරම, මොහාන්දකාරයේ තරම, අනුසුත මේ මට්ටමින් හෝ, චින්තා මේ මට්ටමින් හෝ, එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා අනුසේ මට්ටමින් හෝ ශක්ති ප්‍රමාණය කටයුතු කිරීමෙන් අපි ඇත්ත වශයෙන්ම තම තමන්ගේ නිවන විතරක් නෙවෙයි ලෝක ශාසන සේවාවටත් විශාල ආදර්ශයක් ඇති කරගන්න. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් අපි මේ කරගෙන යන කටයුතු තව තවත් උපවත් කරලා අපේ නිවර්දි එල්ලයක් ඇති කරලා මොකටදයි අපි මේ යන්නේ කියන පෙරදැක්මට මේකට අදිමොක්කේ කියලා කියන චෛතසිකයක් වශයෙන් දිනු පවණ වීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. සිය දිනාටම සනසිමු උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉඳන් අපි පසුගිය දවස්වල ගිවිසගත්ත විදිහට ධර්ම දේශනාව සමාප්තියේ පේනුපෙන කාටත් මින් පමුණවල ඥාතිින්ද පින්පැමිණීමේ සහ අපේ අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමෙන් ප්‍රාර්ථනා ශීපත් කිරීමෙන් පුණ්‍යානුමෝදනා සම්පූර්ණ කිරීමෙන් ධර්ම දේශනා සැචිවරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අපි ඒ සඳහා එත්තාවතා ජාති ගාථා සමූහික සජ්ජහරා කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු ettavatachagammehi sambetam punya sampadam sabbhi bhutanumodantu ettavatachagammehi sambetam punya sampadam sabbhi satta anumodantu sabba sampatti siddhya akadatta cha bhummattha agamahitika පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං හිතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිතං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතීනෝ හිමිනා පුඤ්ඤ කම්මේන ආල සමාගමු චතං සමාගමු හෝතු යාව නිපාන පත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු චතං සමාගමු හෝතු යාව නිපාන පත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු චතං සමාගමු හෝතු යාව නිපාන පත්‍යා සාදු සාදු සාදු